මොනා හරි අහන්න තියෙනවද? අපේ මේ
මට ඉතින් හැමදාම ප්‍රශ්න තියෙනවා
මේ. ඒක හොඳයි. ඒක තමයි ඔයගෙන් අහන්නේ.
මේ ඒ රවි මම අපි මේක මේ මමයි මේ වසන්තයිත් උන්ට කතා කරා. දැන් අපි මේ ඉඳගෙන භාවනාවක් හදනකොට අපි හිතමු එක ඉඳගෙන ආනාපානේ කරනවා නැත්නම් පුටුවක ඉඳගෙන සද්දේ දිහා ඔරලොස්සුවේ ටිටි දාන්න හදනවා. එහෙම හදනකොට හිත යනවා හුඟා මේ සමහර වෙලාවට සිතුවිලි වලට යනවා. දැන් අපි හිතමු මොකක් හරි කවුරු හරි මොකක් හරි ඒකටම අර අනිත් පැත්තට හිත ගන්න බැරුව. ඒ කියන්නේ අපි අරමුණට හිත යොමු කරගන්න බැරුව සිතුවිලි වලටම ගොඩාක් යනවා සමහර දවස් වලට. එතකොට අර සිතුවිල්ල ගැනම තලා සිත දර්ශනා කරන එකද හොඳ? එහෙම නැත්නම් මේ සිත අමතක කරන්න උත්සාහ කරලා අරමුණට හිත ගන්න එකද හොඳ? පොඩ්ඩක් කියලා දෙනවද? තිරුවන් සරණයි.
ඔය මොකක් හොඳ වුණත් දැන් හොඳ දෙයක් කරන්න බැරි ප්‍රශ්නේ තියෙනවා. වාගේ හිත යනවනේ වටත් හොරෙන්. ගිහිල්ලා සෑහෙන දුරක් ගියාට පස්සේනේ දැනගන්නේ. ඔන්න හිත හිත ඉන්නා දැන් භාවනාව නැහැ කියලා. එතකොට හිත එතකොට අඳුර ගන්න ඒ අපිට දැන් භාවනාව කරන්න කියලා පටන් ගත්තට හිත විසිරෙනවා. හිත මොකක් කරේ අරමුණක් පස්සේ දුවනවා. අපේයි සිහිය නැහැ. ඉතින් ඒකෙන් පෙන්නුම් කරන්නේ දැන් විදර්ශනය කරන්න ඕනකම තිබුණට ඒකට අවශ්‍ය සමාධිය මදි ටිකක්. එතකොට තමයි සමාධිය අවශ්‍යතාවය නැයි පෙන්වන්නේ. ඉතින් එතකොට විදර්ශනේට වඩා අපි බලන්න ඕන මුකුත් නොකර ආයේ ආයේ අරමුණට හිත ගන්න එක දියුණු කරගන්න ඕන. හුස්මෙන් පටන් අරන් මොනවා හරි හිතනකොට ඒක විදර්ශනා කරන්න යන්න එපා. ආයේ හුස්ම මතක් කරන්න. නැයි හුස්ම දිහා බලන් ඉන්න. හුස්මට අවධානය තියාගෙන ඉන්නා විතරයි හිතන්නේ නැහැ මොකවත්. ආයේ හිත දිවහන් ආයේ හුස්මට ගන්නවා. ඒ ආනාපාන සතිය නම් කරන්න හදන්නේ. ඒකත් කරන්න බැයි නම් මේ මොකක් කරේ විදිහකට සමාධිය ටිකක් හදා ගන්න ඕන. ඉතින් හොඳම දේ ටිකක් නැගිටලා සක්මන් කරලා සිහිය පිහිටව ගන්න ඕන. විනාඩි 10ක් විතර සක්මනේදීලා ඒකෙන් හරියට ඔන්න පොඩ්ඩක් ඒ හිත දුවන්නේ නැතුව කකුලටම අවධානය තියාගෙන යන්න පුළුවන් ගානකට අරන් ඊට පස්සේ ආයි වාඩි වෙනවා ආනාපාන සතියට. වාඩිලා කරන් try කරනවා. දැන් ආනාපාන සතිය කියන්නේ විදර්ශනේ නෙවෙයි සමතයට වුණ ටික. කියන්නේ හුස්ම දිහා බලන් ඉන්නවා. හිත දුවනකොට ආයි හුස්ම මතක් කරලා එතෙන්ට ගන්නවා. ඒ කියන්නේ සමතකමටහනක් වඩන්න ඕන. දැන් ආනාපාන සතිය කරන්නම බැයි නම් මේ තමන්ගේ අර තමන්ට හොඳට කරන්න පුළුවන් භාවනා තියෙනවනේ. මෛත්‍රිය වෙන්න පුළුවන්, බුදු ගුණ වෙන්න පුළුවන්, මොකක් හරි හිත යොමු කරගන්න පුළුවන් භාවනාවක් කරන්න ඕන. ඒකට ඒකෙන් සංසම් වෙනවා. එහෙමත් කරත් බැයි නම් බඩු ගානේ මේ පිරිතක් කියන්න, ගාත ටිකක් කියන්න, මොකක් හරි ක්‍රමයකට. ඒව අර අපේ තියෙනනේ ඔය හිත සාමාන්‍යයෙන් යොමු කරගන්න එක එක්කෙනාට පිහිටන භාවනා තියෙනවා. මේ භාවනාව තමයි යන්න මට හොඳට කරන්න පුළුවන් කියලා එකක් තියෙනවානේ. ඒකෙන් යෙදෙන්න, ඒකෙන් ඉස්සෙල්ලා හිත සංසුන් කරගෙන සමාධිය පැත්ත හදා ගන්න ඕන. දැන් මේ හිත දුවනවා කියන්නේ සමාධියේ අඩුවක්. සමාධියේ අඩුව කියන්නේ අපේ නීවරණනේ වැඩ කරන්නේ හිත දුවනවා කියන්නේ. හිත විසිරෙනවා කියන්නේත් උද්දච්ච කුච්ච නීවරණේ වෙන්න පුළුවන්, වෙන නීවරණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි ඔය පූර්ව කෘත්‍යයේ භාවනා තියෙන්නේ. අපි දැන් කියන්නේ අනිත් කරන භාවනා පූර්ව කෘත්‍ය කියලා. දෙතිස් කුණුපේ වෙන්න පුළුවන්. මෛත්‍රිය වෙන්න පුළුවන්. ඔය සතර කමඨං සතර ආරක්ෂක භාවනා කියන්නේ තෝකයි. අපේ හිතේ ආරක්ෂාව හදාගන්න. බුදු ගුණ වෙන්න පුළුවන්, මරණානුස්සතිය වෙන්න පුළුවන්. ඒවා ආරක්ෂක භාවනා. ආරක්ෂක කියන්නේ දැන් හිත ආරක්ෂා කරගන්න, සමත්තේ සමාධිය හදාගන්න, නීවරණ යටපත් කරගන්න. එතකොට නීවරණ යටපත් වුණ මනසට හොඳට විදර්ශනය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි දැන් හුස්මෙත් මම අර විදර්ශනා පැත්තක් කිව්වට ඉස්සෙල්ලා සමත පැත්ත වැඩෙන්න ඕන. ඒ කියන්නේ හුස්ම කීපයකට හිත තියාගෙන ඉන්න, හුස්ම හතරකට පහකටවත් හිත පොඩ්ඩක්වත් දුගන්නේ නැතුව ඒකෙම යෙදිලා ඉන්න පුළුවන්කම එනකන් හුස්ම දිහා බලන් ඉන්නම ඕන. ඊට පස්සේ තමයි අපි ඔය මේ අනිත්තරමුණු ගැන මේකේ සමුදය බලන්නේ. එහෙම නැති වුණත් දැන් ඒක තේරුම් ගන්න විදර්ශනයෙන් අපේ හිත වැඩ කරනවා. සමතයෙන් සංසුන් කරනවා. එතකොට ඔතන සමහර විට නිකන් මට හිතෙනවා රෝග තරණයටත් අර දීපු එක උත්සාහ කරන්නෙත් නැතුව නිකන් ඉන්නෙත් නැතුව කියන එක. ඒ කියන්නේ උත්සාහ කියන්නේ දැඩි වීරය. දැන් අපි විදර්ශනයේට දැඩි වීරය කළාට ඒක කරන්න දෙන්නේ නැහැ. හිත ඉතින් දුව වුණා. එතකොට ආයේ අර හිතුවිලි ඔස්සේම ගහගෙන ගිහිල්ලා. ඒ වෙලාවට ඒකම උත්සාහ කළාට වැඩක් නැහැ. ඒ වෙලාවට අපි පොඩ්ඩක් නිකන් ඉන්න. නිකන් ඉන්න කියන්නේ මේ විදර්ශනේ නවත්තලා සමතේ පැත්ත වඩනවා මේ වෙලාවට. ඒ සමතෙන් හිත සංසුන් කරගෙන ඒතකොට හිත චිත්ත ශක්තිය දිනු වෙනවා, හිත ප්‍රබල වෙනවා. ප්‍රබල හිතකින් ආයේ විදර්ශනේ කරන්න පටන් ගන්නවා. ඒකර මේ ඔකට එක එක උපමා දෙනවා. අර ගින්නේ උපමාවක් තියෙනවා. ඉතින් ගින්න නිවෙන්න යනකොට පොඩ්ඩක් ඒක පත්තු කරගන්න ඕන. අපිට මොනවා හරි පුච්චන්න හරි උයන්න හරි ඕනනම් ගින්න නිවෙන්න යනකොට ඒක අවුලව ගන්න ඕන. ඇවුලුණාට පස්සේ ආයේ මේ මේ පිඹ පිඹ ඉන්න ඕනේ. ආයේ ගින්න පත්තු කරන්න. එතකොට ගින්නෙන් ආවන වැඩේ ගන්න පුළුවන්. එතකොට ඒක ඒ ගින්න අවුලවා ගන්න වෙනම උත්සාහයක් නේ තියෙන්නේ. ඇවිලෙන ගින්දර හොඳට ඇවිලෙනකොට ඒ උත්සාහය නෙමෙයි වෙන පැත්තක්. ඒ වගේ දැන් චිත්ත සමාධිය අඩු වෙනකොට විදර්ශනය කරන්න යන්නේ පාය වේලාවට සමාධිය වැඩෙන ඒවා කරන්න ඕන. සමාධිය හොඳට තියෙනකොට සමාධියම වඩා ඉන්න එපා, විදර්ශනය කරන්න යන්න ඕන. ඒක අර ඒක තමයි අර යුගනන්දව කරනවා කියන්නේ එතන අර බැලන්ස් එකක් ගන්නවා. දැන් අපේ සමහර වෙලාවට නීවරණ බලවත් වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට නීවරණය අඳුර ගන්න පුළුවන් නම් ඒකට උපක්‍රමේ ඒකට විරුද්ධ විදිහේ ඒ භාවනාවක් කරනවා නම් ගොඩක් වෙලාවට ඒක සාර්ථක වෙනවා. හැබැයි ඒක නුවණත් එක්ක එන්න ඕන. පැහැදිලි ඇති නේද?
පැහැදිලි මේ. හැබැයි මම ඔතෙන්දි මෙහෙම වැඩක් කරනවා. දැන් අපිට ඒ සිතුවිල්ල එනකොට ඒ සිතුවිලි එනකොට මම ඒ සිතුවිලි අඳුරගෙන මම හිතනවා උදාහරණයකට ගන්න. දැන් අර කුඹුරු වල මීහරක් ඉන්නකොට මීහරක් අර දවල්ට කාලා ගිහිල්ලා ඉඳගෙන අයිනක වෙట్లా අර හපහප වමාර කරනවානේ. ඒ වගේ මං හිතනවා මේ මගේ හිතට ආපු සිතුවිල්ලක්ම මම දැන් දැනගන්නවා නේද කියලා මම වමාර නේද කියලා හිතනවා. මම හිතනවා මම ඔතන කරන්නේ චිත්තානුපස්සනාව කියලා. ඒක වැරදිද හරිද? මම දැන් ප්‍රශ්නේ.
ඒක හරි. ඒක හරි. ඒක විදර්ශනය. ඒක බලන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. දැන් ඒ කොයිලාය හරි මේ හිත ඉඳුවනවා කියලා දැක්කහම ඊළඟට ඕකත් මේ හිතටනේ ආවේ. හිතෙන් හදපු එකක් හිත දැනගත්තානේ. එතකොට ඒක මේ එළියට සම්බන්ධ කරපු හින්දා තමයි දිගින් දිගට යන්නේ. එළියට සම්බන්ධ කරන්නේ අපේ සිහිය නැති වුණා. සිහිය නොවන පිහිටියේ නැහැ. එතකොට දැන් අහම් පෙන්නනවා කියන්නේ ආයේ සිහිය නොවන පිහිටනවා. ඒක ඒ පැත්තෙන් කරලා බලන්න. ඒ පැත්තෙන් කරනවා නම් හිත දිව්වත් ඉතින් ටිකෙන් ටික හරි ඒ තුලින් ආයේ අවධානය යොමු කිරීම හරි බලවත් කරන්න අමාරුයි. එතකොට ටිකෙන් ටික තමයි ආයේ අවධානය හදාගන්න පුළුවන්. ඒ වුණාට ඒක හරි බලවත් අර ඉස්සෙල්ලා කියපු එකට වඩා ඉස්සෙල්ලා මං කිව්වේ ඒ කරන එක අමතක කරලා අර සමතය පැත්ත වඩන්න කියලා. එතකොට දැන් ඔය පැත්ත වැටෙන්නේ අපි විදර්ශනෙන්ම එක හදා ගන්නවා. ඒක තමයි අර සමහර විට සුෂ්ක විදර්ශනා කියන පැත්තටත් වැටෙන්නේ. විදර්ශනෙන් අවධානය තියෙන එක අමාරු වුණාට ඒකෙන් හදා ගන්නව නම් ඒක හරි බලවත්. එහෙනම් ඒක කරන්න. හැබැයි ඔයාව වෙනම සමත දිනු කරලා කරන්න ගියොත් ඔයිට වඩා හරි පහසුයි. ඒක ඒ වුණාට එහෙමම කරන්න කියන එක නෙවෙයි. ඒක try කරලා බලන්න පුළුවන් එක එක විදි.
ඔය කියන්නේ එක එක ඒ එක ක්‍රමයක් කියලා නෙවෙයි අර ඒ වෙලාවට විදිහට සමතය විදර්ශනාවයි මාරු කර කර යන එක තමයි ක්‍රමය නේද?
ඒ මාරු කර කර යන එක එක ක්‍රමයක්. දැන් ඔයා කරන එක තව ක්‍රමයක්. ඔය ඔයා කරන විදිහ වැරදි නෙමෙයි. ඒ ක්‍රමයට කරන්න පුළුවන් නම් ඒක ගක් බලවත් කියලා මං කිව්වේ. ඒකෙන් වැඩෙන හිත හැබැයි slow. slow වුණාට කොහොම හරි කර ගන්න පුළුවන් නම් මේ ඒක ඒකෙන් වැඩෙන්නේ ආර්ය මාර්ගය පැත්ත. ඒ කියන්නේ දැන් අපි තව ටිකක් කිව්වොත් දැන් සමතෙන් කරන්නේ යටපත් කිරීමනේ. දැන් උත්තර කරන්නේ යටපත් කිරීම නෙමෙයි. අපි ඇත්තම පෙන්නනවා. ඒකයි දර්ශනය කියන්නේ. ඇත්ත පෙන්නකොට දැන් ටිකක් ගමන slow වෙන්න පුළුවන්. ඔක අර මම අර තව උපමාවක් කිව්වොත් ඔය සමත විදර්ශනා උපමාවේදී එක උපමාවක් තියෙනවා. දැන් ගඟක් තරණය කරනකොට අපිට ඔන්න මේ එගොඩට යන්න ඕන. එතකොට එක විදිහක් තමයි වතුරට බැහැලා කොහම කොහම හරි අමාරුවෙන් පීනනවා. එතකොට ඉතින් බොහොම කරදර වෙන්න පුළුවන්. වතුරට තෙමෙනවා, සැඩපහරට අහු වෙනවා, වතුරේ ඉන්න සත්තු ඉන්න පුළුවන්. අරවා මේවා ඔක්කොටම මුහුණ දීගෙන තමයි පීනන්න ඕන. හැබැයි පොඩ පොඩ අමාරුවෙන් හරි පීනුවොත් ඒගොඩට යන්න පුළුවන් අමාරු වුණාට. තව එක්කෙනෙකුට පුළුවන් වතුරට බහින්න කලින් ඉස්සෙල්ලා හොඳ ඔරුවක් හරි පාරුවක් හරි හදා ගන්නවා. ඒ හදා ගන්න කාලය තුල දැන් අර මග බැහැලා තමයි ගඟේ මැදක් විතර පීනනවා වෙන්නත් පුළුවන්. මෙයාට මේක හදන්න ඉතින් වෙලා යනවනේ. හැබැයි ඒක ඒ උරුව හරි පාරුව හරි හදාගත්තට පස්සේ මොකද වෙන්නේ? බොහොම සුව පහසුවෙන් ඕකට නැගලා එගොඩ වෙන්න පුළුවන්. අනේ මේ වගේ දෙයක් තමයි මේ සමතය කියන එක. සමතය නැති වුණත් එගොඩ වෙන්න බෑ කියන එක නෙමෙයි දුෂ්කරයි. දැන් සමතේ යම් කිසි මට්ටමකට දියුණු කරගත්තොත් ගමන හරි සුව පහසුයි. ඉතින් මේ සමාධිය කියන එක දැන් අපිට පැය භාගයක් විතර හිත එකඟ කරගෙන ඉන්න පුළුවන් කමක් හදාගත්තොත් මේ විදර්ශනයක් නොකර. ඊට පස්සේ එකෙන් එළියට ඇවිල්ලා අපි විදර්ශනය කරනවා. එතකොට හරි පහසුයි. කියන්නේ නිකන් හිතන්න පැය භාගයක් අපි හුස්ම දිහා විතරක් බලන් ඉන්නවා. වෙන මොකුත් කරන්නේ නැහැ. හිත දිව්වොත් ආයෙ හුස්මට ගන්නවා. හිත දිව්වොත් ආයෙ හුස්මට ගන්නවා. ඒක සමතේනේ. ඒක පැය භාගයක් කරන්න පුළුවන් කෙනාට දවසේ ඉතුරු මුළු කාලයම විදර්ශනා කරන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. ඔය හිත දුගන පැත්ත එන්නේ නැහැ. එතකොට නීවරණ යටපත් වෙනවා. ඒකේ අනිත් විදිහ තමයි මට තේරෙන විදිහට දැන් ඔයා කරන්නේ. ඉතින් ඒ ක්‍රමේ වැරදි නෙමෙයි. ඒකයි මං කියන්නේ තමන් ඒක උත්සාහ කරන්න. ඉතින් ඒක අමාරුවෙන් අමාරු තමයි කරන්න. දැන් අපි කරන්න try කරාට හිත දුනවා. ආයි ආයි ඉතින් මතක් කර කර මේ බොහොම අමාරුවෙන් තමයි කරන්න ඕන. අර කෙලෙස් එක්කම යන්න වෙනවා. මේ එතකොට හරිම අමාරුයි. මාර්ගයට එන්න හරි අමාරුයි. අමාරුවෙන් වුණත් ඒක මතක තියාගන්න අර වතුරට බැහැලා දැන් ටික ටික පීනන්න උත්සාහ කරනවා. ටිකෙන් ටික ඒගොඩට යෑමක්. ස්ලෝ වෙන්න පුළුවන්. හැබැයි ඒගොඩ කරා යන්නේ. අනිත් එකේදී අපි දැන් අර සමත්තයට ඕනවට වඩා කාලේ දාන්න ගියොත් සමහර විට ඉතින් මේ ඔරුව හදලා ඉවර වෙනකොට ඉතින් මේ මැරිලා යන්නත් පුළුවන්. එහෙම අවධානිකුත් තියෙනවා. ඉතින් එහෙම්මම වෙන්නේ නැහැ. දැන් අපේ සමතය දැන් ඕගොල්ලන්ට අර මේ මං හිතනවා අර දහමක් අහලා සම්මා දිට්ඨිය පැත්ත තියනවා නම් බය වෙන්න ඕනේ නැහැ. එතකොට කලබලයක් නැහැ. සමාධිය හොඳට හිමීට හදන්න පුළුවන්කමක් තියනවා නම් සමාධිය හදන්න. එහෙම එතකොට ඒ සම්මා දිට්ඨිය දහමක් අහලා හදාගත්තොත් ඊළඟට කරන්න තියෙන්නේ සමාධිය හදන එක විතරයි. එහෙම නැත්නම් සීය පීඨන එක විතරයි. ඉතුරු ටික ඔටෝමැටිකලි එනවා. මොකද අර ප්‍රඥාව යෙදෙනවනේ. ඉතින් අපි දැන් මේ සාකච්ඡා වලින් මේ පැත්ත ගොඩක් හදන හින්දා මේ තමන්ගේ පැත්තෙන් සමාධිය වැඩෙන දේක යෙදුනොත් ඊට වඩා පහසුයි යෝක. ඒ හින්දා දැන් ආනාපාන සතිය අමාරු නම් මේ සක්මන ටිකක් වැඩි කරන්න. සක්මන් භාවනාව කරන වෙලාව එළියට බැහැලා ඕන තරම් දුර ඇවිදින්න හිත දුගනකොට ආයෙ කකුලට අවධානය ගන්න බලන්න. දැනෙදේට අවධානය ගන්න බලන්න. පැහැදිලිද කියපු දෙය? සක්මන තමයි හුඟක් උදව් වෙන්නේ මේ හිත කලබල වෙලාවට. දැන් අපේ හිත කලබල වෙලාවට සමතේ කරන්න අමාරුයි. ඉතින් ඒක මේ ඒලාට පොඩ්ඩක් බ්‍රේක් එකක් ගන්න. කෝෂයක් දාගෙන ඉන්න. නැත්තම් මේ ඒක ඉතින් වෙනස් වෙනවා තමන්ගේ පරිසරෙත් අනුව. දැන් මේ මම ඉස්සරම කරපු එකක් තමයි එළියට බහලා පුළුවන් තරම් ඇවිදිනවා. මේ සරින් සරේ අවධානය ගන්න බලනවා. බැරි වුණත් අර මහන්සි වෙනකන් හොඳටම තෙහෙට්ටු වෙනකොට සිහිය පිහිටනවා. සමහර විට ඒ අමාරු වෙන්න පුළුවන්. දැන් ඒක ඔය මං මේ ජපානේ හිටිය කාලයක් තනියම ඉතින් ඔය එළියට බැහැලා පුළුවන් තරම් පාරවල් දිගේ යනවා. මුලදී සිහිය පිහිටන්නේ නැහැ. ඒ වුණාට අන්තිමට අර අන්තට මහන්සි වෙනකොට දැන් කකුල උස්ස ගන්නත් බැරි වෙනකොට ඉතින් කොහොමත් සිහිය පිහිටනවනේ. හරි ලේසියි එතකොට. මට අවධානේ මේ සක්මණෙන් හදාගන්න පහසු එකක්. එතකොට ඒ අවධානේ ආවට පස්සේ තමන් වාඩි වෙලා ආනාපාන සතිය වගේ එකක් කළොත් හරි මනට සමාධිය වෙනවා. ඉතින් ඒක මන් දන්නේ ඒක මට වැඩ කළාට තව කෙනෙකුට වැඩ කරයිද කියලා. ඒවා මම ඔය ප්‍රායෝගිකව අත්දකපු ඒවා. මම නැත්තම් තමන් අදිෂ්ඨානයක් කරන් මේ සක්මණෙනුත් හිත එකඟ වෙන්නේ නැහැ. ඒ වෙලාවට මේ මට මතකයි එක සැරයක් මම ඔය ආරණ එක ඉන්න ගමන් බෝමළුව වටේ පොඩි බෝමළුවක් ඉතින් මම අදිෂ්ඨානයක් ගත්තා කොහොම හරි මේ මේක වටේ රවුමක් හිත දුවන්න නොදී ඇවිදින්න පුළුවන් වෙනකම් මම සක්මන නවත්තන්නේ නැහැ. සමහර විට මම පැයක් විතර ඇවිදින්න ඇති ඔය තත්ත්වෙට එන්න. ඒකට ගෙන් ටික ඒක හදාගන්නකම් සක්මන විතරයි. හැබැයි ඒක හැදුනට පස්සේ ඊළඟට ඉතින් මේ හොඳට අනිත් භාවනා කරන්න පුළුවන් වෙනවා. මොකද අපේ අර විසිරෙන ගතිය අඩු වෙලා මේ ඒ වගේ දේවල් වලින් ඒක මම මේ මම කිව්වේ අපි අර කරන්න උත්සාහ කරන එක අමාරු නම් මගේ විදිහක් තමයි ඒක වෙනස් කරලා ඊට වඩා මේ පහසු එකකට ගිහින් වෙන පැත්තකින් හදාගෙන එකෙන් හිත පිහිටියට පස්සේ ආයි මේකට එනවා. එහෙම එන්න පුළුවන්. ඒක උපක්‍රමයක්. හැබැයි ඒකෙන් මං කියන්නේ නැහැ දැන් තමන් මේකම උත්සාහ කර කර නෑ මේකේ අපි සමුදේම පෙන්න ඉන්න ඕන කියලා ඒ පැත්තෙන් කරන්න පුළුවන් නම් ඒක දිගටම try කරන්න. එතකොට ආයේ ඔය හිත හරියන්න ඕන ඉතින්. අර කෙලස් ගොඩාක් බලවත් නැත්නම් ආපහු ඇදලා ගන්න පුළුවන්. හැබැයි එතකොට ටිකක් සමහර විට අධික වීරයක් ඕන වෙනවා. ඒකයි කියන්නේ අර සුස්ක විදර්ශනාව අධික වීරයක්. ඒක එන්නේ අර දුක්ඛාපටිපදා කියන එකක් තියෙන්නේ. ඒ පැත්තෙන් දුක් විඳ විඳ තමයි ඒක කරන්න ඕන. සමතේ වැඩලා යන එක සුඛාපටිපදා පැත්තට තමයි වෙන්නේ. අර ඔරුවේ නැගලා හම්පට සනීපෙට ඉතර වෙනවා වගේ එක. ඉතින් ඒකෙන් කියන්නේ මේ ක්‍රමේ තමයි හරියන්නේ කියලා. ඒක එක්කෙනාගේ එක කාලෙට මේ නීවරණ බලවත්කම අනුවත් ඉතින් සරින් සරි ඔය ක්‍රම මාරු කර කර බලන්නත් පුළුවන් Tamanට හරියන්නේ මොන ක්‍රමේද කියලා. මේ එකක් හරියන්නේ නැත්නම් ටිකක් try කළාට පස්සේ ඔය අනිත් ක්‍රමෙත් පොඩ්ඩක් කරලා බලන්න. දැන් ඔය හිටපු ගමන් අපිට ඔය දැන් ගෙවල් වල කරන්න කොච්චර කළත් සමහර වෙලාවට අමාරුයි. එතකොට තමයි ඔය අපේ කමල් ගියා වගේ ඉතින් ඔය රිට්‍රීට් එකකට යන්න. ඒ යෑමේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. දින කීපයක් වුණත් ගිහිල්ලා වෙන තැනකට යෑමේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තමන්ගේ පරිසරෙන් අයින් වෙනවා. තමන්ට තියෙන වැඩ රාජකාරී එතකොට මුකුත් නැහැ. තමන් ඉන්න තැන හිටියොත් ගොඩාක් වැඩ තියෙනවා. අපි වැඩ නැහැ කියලා හිතුවට. ඒ කියන්නේ හිත දුවනවා වැඩි. පොඩි ශබ්දයක් ඇහුණත් දන්නවා මේක මොකද්ද කියලා. ඉතින් ඕකට හිත වැඩ කරනවා අපි නොදන්නාට. වෙනම තැනකට ගියොත් ඉතින් මොන ශබ්ද තිබුණත් අපිට වැඩක් නැහැ. අපිට තියෙන්නේ අපේ සිහිය පිහිටන එක විතරයි. කොහෙන් හරි කෑම ටිකකුත් හම්බ වෙනවා නම් ඒක ගැන හිතන්න ඕනත් නැහැ. තමන්ගේ භාවනාව කරන එක විතරයි. ඒකයි ඔය රිට්‍රීට් එකකට යන එකේ වාසිය තියෙන්නේ. කොච්චර පුළුවන් වුණත් ඒ ඉඳලා හිටලා හරි ඒ වගේ එකකට යන්න පුළුවන් නම් ඉතින් ඒකෙත් ඔය වගේ අඩුපාඩු හදන්න පුළුවන්. හදන්න කියන්නේ විශේෂයෙන් සමාධිපත්ත, ඒ කියන්නේ නීවරණ යටපත් කරලා දෙනවා මේ පරිසරවලදී. පැහැදිලි ඇති නේද? වා කරන ක්‍රමයේ වැරදි නෑ.
නෑ ඔය මට හිතෙනවා ඔය අර දැන් ඉස්සෙල්ලා රවි කිව්වා වගේ මේක සැරෙන් සැරේටත් වෙනස් වෙනවා කියලා. මොකද මට මේ දැන් ඊයේ පෙරේදාවසොල ඉඳගෙන හිත යනකොට මාර මේ මී අරකා අයින කියදගෙන කටයහනවා මතක් කරගත්ත ගාලා හොඳට. ඔය සමහර දවස්වලට එහෙමත් හිත ටිකක් අමාරුයි කියලා දැනෙනවා. මම හිතන්නේ ඔක අර වෙනස් වෙනවා ඇති දවසින් දවසටත්. අපේ හිතේ බලාපොරොත්තුකුත් තියෙනවනේ ඉඳගත්තාම මේක හරියයි ඉඳ කියලා නේ. ඒකත් ප්‍රශ්නයක් මං හිතන්නේ.
ඒ බලාපොරොත්තු ගනන් ලොකු ප්‍රශ්නයක්. බලාපොරොත්තු තියාගන්න එපා. හරියන්නේ නැහැ කියලා හිතලා ඉඳගන්නකො. ඒකට ඊට වඩා භාවනා සාර්ථක වෙයි.
අනික ප්‍රශ්න
තියෙනවද දැන් මොනවද? තමයි රවි අතර මතක් කීපෙදි මතක් ගොඩක් ප්‍රයෝජනවත් වුණා මතක් වුණේ නැතකදී තමයි ඔය විදිහට දෙන්න වගේ මට තේරුණේ. ඒකම මම ඔය තරකට තත්ත්වයේ ඉතින් මම කතා කරනකොට තත්ත්වයේ ඒකයි මේ මොකද ඔය විදිහට ඉතින් විසින් විත මම හිතන් මෙහාට මෙහාට වෙනවා. ඒක මට තේරෙන දැන් ඔය විදිහට මම ගොඩාක් මේ හිතන්න දැන් පටන් ගන්නවා. අද මේ කීප කාරණා බොහොම වැදගත් කියලා හිතනවා. මොකද සම්පතිය කියන එක මොන විදිහකින් හරි වඩන්න පුළුවන් නම් මං හිතන එක ආනාපානෙ යානාවක් වගේ කියන්නේ මිහිරි යානයක් කියන්නේ පාරුවක් වගේ දැන් ඔයා මේ මොනවා පැහැදිලි කරනවා මට තේරෙනවා. ඉතින් ඒක ගන්න ඕනේ. ඒකට පහසුවෙන් නිදුක්ක නැත්නම් හැමදෙස්සෙම අර තරක්කු වගේ අපි අර ගියොත් එහෙම සිතිවිලි වලට මම උත්සාහ කරා එහෙම කරන්න ඒකත් පැටලෙනවා. ඒක නිසා මහා පැටලෙද වුණාම ඒක පොඩ්ඩක් හිත තව තවත් මේ වෙන්න ගන්නවා. ඒකයි මම මේ ලැබුණ පැහැවේ දතාස්නේ. හොඳයි බොහොම කින් ඉතින් අද මේක ඒක වත් පැහැදිලි වුණා මට කියලා දෙන්නේ කියන කවි තා පොඩි ප්‍රශ්නයක් තියෙන අතර මේක මට භවනා සම්බන්ධයෙන් නෙමෙයි මාර්ගය සම්බන්ධයෙන් විතහම් කරුණක්. දැන් අපි අහලා තියෙනවනේ දැන් මාර්ගයේ පුද්ගලයන් 8 දෙනෙක් ඉන්නවා මාර්ගය සහ ඵලය. ඒක ඔය මාර්ගය සහ ඵලය දැන් මාර්ගය කියන්නේ අපි පටන් ගත්ත ප්‍රත්‍යඥයක ඉඳලා එයා ධම්මාංසාරී සද්ධාංසාරී ධම්මාංසාරී වෙලා ඒ මාර්ගයේ අංගයක් වගේනේ. එයා ඊපස්සෝවාන් මාර්ගයේ ඉඳලා මාර්ග ඵලයක් වෙනවා. ඒක මාර්ගය සහ මාර්ග ඵලය අතර මට මේ දැන් රතන සූත්‍රයේ තියෙන අර යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුකින් සමාධි ආනන් සරිකන් එකන අතරක් මෙත් සමාධි ඒ සමාධි තුළින්නේ ඉස්සින් යාපතර යන්න ඉදර අපිට කවදාක්වත් දැන් වහ සෝවාන් ඵලයේ ඉන්න පුද්ගලක හම්බෙන්නේ නැහැ. එක්කෝ යා සෝවාන් මාර්ගයට එන්නේ කෙනෙක් නැත්නම් මාර්ගයෙන් ඉතින් යහට ගිහිල්ලා යා සක්කුදාගාර මාර්ගයට යන්නේ. එහෙම එහෙම කියලා තාමට මේ සූත්‍රයේ ප්‍රථම සූත්‍රයේ තියෙන වාක්‍යන් මොකද? සමාධි මානම් සරිකඤ්ඤ මාව කියන්නේ කියන අතරක් නැති සමාධියක් පොඩ්ඩක් ප්‍රමේ පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න දැන් මේ ධර්ම දහම් කරුණ මේක තේරුම් ගැනීම
මොකද්ද? ඒ රතන සූත්‍රයේ තේරුම
නැහැ. රතන සූත්‍රයේ තිබුණේ 14ක් දැන් යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඉස්සුච්චි සමාධි මානං සරිසඤ්ඤ මාව. ඉතින් හතරක් නැති සමාධියක් මෙතන තියෙන. දැන් අපි ආනන්තරී පාප කර්මයක් කියන්නේ දැන් අපි එක ඒ මව නැරීම පියා නැරීම පිළියම් මහත්කගේ ප්‍රයෝගෙන්
සමාධි නානංච පරිසඤ්ඤ මාහු ඊළඟට සමාධි නාතේන සමාන විද්‍යති
සමෝ නවිද්‍යති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒ තින සත්‍යින සුවත් හෝති. ඒ හතරක් නැති ආනන්තරී පාප කර්මයක් වගේම ඒ කියන්නේ මේ අතක් දිගේ හරියහ සමාන විදිහට යා මහා ඒ කියන්නේ නිවේගාමි වෙනවා. වගේ මුද්‍යන වාසේ කියලා තියෙන මේ සමාධි මානන් අන්ත අතරක් නැති සමාධියක් ගැන ඔය වෙන්නේ එකන ඒ වගේ දෙයක් දේශන වෙන්නේ කියලා මට දැනගන්න නිකන් දහම.
ඕකේ. ඒකේ තේරුම නම් මන් දන්නේ මේ වචන ටික සමාධි මානන්ත රිකඤ්ඤ මාහු කියන එක.
ඔව් සමාධි මානන්ත රිකඤ්ඤ මාහු මේ වචන එකට ලොක් වෙලා තියෙන ඉත අතරක් නෙමෙයි සමාධි කියලා මම ඉගෙනගෙන තිනවා ඒක නිකන් ඔය
මේ අතරක් නැති සමාධිය නම් වෙන්න බෑ. මේ ඒකයි මං ඇහුවේ ඒක මුළු එකම කියන්න කියලා මේක මේ බුදුහාමුදුරෝ ගැනද කියන්නේ සංඝයා වහන්සේ ගැනද කියලා. සංඝයා වහන්සේ ගැන නම් අතරක් නැති සමාධිය වෙන්න බෑ. වෙන්න බෑයි කියන්නේ රහතන් වහන්සේගේ වෙන්න පුළුවන් වුණාට එතනින් මෙහා එහෙම වෙන්න විදිහක් නෑ. දහමට අනුව කොනාගාමි වලින් එහා දැන් එහෙම කතා නෙවෙයි උතන කියන්නේ. ඒ හින්දා උතන මට හිතෙනවා ඒ අතරක් නැති සමාධියක් පිහිටනවා කියන එකක් කියන තේරුම නම් මේ මට නම් දහමට අනුව පිළිගන්න බෑ. ඒකයි ඒකේ වචනේ ටිකක් හොයලා බලන්න ඕන. අතරක් නැති සමාධියක් තියෙනවා නම් ඉතින් ආයේ මග වඩනවා කියලා කතාවක් නෑ. මොහොතක කතාවක් නෙමෙයිනේ. සංඝයා කියන්නේ සංඝයා වහන්සේ කියන්නේ මොහතක් නෙමෙයි නේද?
ඔව්
ඔව් ඔව්. ତଟේ මොහතකට දාලා ඒ තේරුම් කියන්න බෑ. මොහතකට දාන එක නෙමෙයි මේ මුළු සංඝයා වහන්සේටම පොදු එකක් වෙන්න ඕන. එක ක්ෂණයක් ගැන නෙමෙයිනේ. එතකොට මොහොතේ කතාව කොහොමත් ඔතෙන්ට අදලා නෑ. මං කිව්වේ අතරක් නැති සමාධියක් කිව්වොත් අපිට කැඩෙන්නේ නැති සමාධියක් කියලා ගන්න වෙනවනේ. ඒ තේරුම වෙන්න බෑ කියලා මං කිව්වේ. ඔකෝ එක විදිහට වචන එහෙට මෙහෙට කරලා හරියන්නේ නෑ. ප්‍රායෝගික පැත්ත බලන්න වෙනවා.
එතකොට
අපිට මේ අහන්න තියෙනවා ඉතින් මේ මාර්ගේ වඩන අයගේ හැමතිස්සෙම පිහිටලා හිටින සමාධියක් ගැන කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උපදේශ දීපු හැමතැනම තියෙන්නේ මහණෙනි සමාධිය වඩව මහණෙනි සමාධිය වඩව. ඉතින් දැන් ඔකේ මොන හාමුදුරන්ගේ කතාව ගත්තත් දැන් මුගලන් හාමුදුරුවෝ භාවනා කරද්දී බොහොම අමාරු වෙන්නේ සමාධිය වඩා ගත්තේ නේද? බුදුහාමුදුරම ගිහින් උපදෙස් දෙන්නේ. ඊළඟට විතක්ක සන්තාන සූත්‍රේ එහෙම මේ පිළිතලා එහෙම හිටින සමාධියක් තියනවා කියන එක අපින්නේ සමතය ගොඩාක් වඩපු කෙනෙකුට විතරයි. ධ්‍යාන වැඩීම තුළ විතරයි පිහිටලා හිටින සමාධියක් ඉන්නේ. ඒක පිහිටලා කිව්වට යම් කිසි කාලයක්. එහෙම නැතුව මේ අනාගාමි මට්ටමෙන් එහාට නම් ටිකක් හිතන්න පුළුවන් අර කෙලස් මතු නොවීම තුළ. ඒ කියන්නේ මතු වීම නෙමෙයි ඒකට කියන්නේ මේ කඩලා දානවනේ. ඕරම් භාගයේ ඔක්කොම කැඩිලා ඉවරනේ. ඒ මත එහෙම වෙන්න පුළුවන් මං හිතන්නේ. එතනින් මෙහා පිහිටලා හිටින සමාධියක් ගැන කතා කරන්න පුළුවන් කියලා. අය සමාධිය ප්‍රබල වුණොත් විතරයි يعني ධ්‍යාන වශයෙන් පුරුදු කළොත් විතරයි ඒකත් ඉතින් යම් කිසි කාලයකට ඒ ධ්‍යාන බලවත් නම් ඒක පිහිටලා හිටිනවා ඒ කාලෙට. ඒ නීවරණ යටපත් වීම බලවත්. යටපත් වීම බලවත් මිසක් මේ කැඩිලා නෙවෙයිනේ. ඔය හින්දා ඒක මතු වෙන්න ගත්තොත් මතු වෙන්න පුළුවන්. අසකට මේ මට නම් තේරෙන විදිහට දහම එහෙම විස්තර කරන්න ගියොත් ඒක වරදක් තියනවා. අඩුවක් තියෙනවා.
අපි මේ අපිට මෙහෙම මෙහෙම දැන් ඔතන රත්න සූත්‍රය කියන්න හේතුණු අවස්ථාව ගත්තොත් ඔය අර මේ භූත යක්ෂ බය නැති කරන්න බුද්ධ දහම් ගුණනේ ඔය කිව්වේ රත්න සූත්‍රයේදී. දැන් ඔතන සමහර විට වහන්සේගේ ගුණ වෙන්න පුළුවන් ඔයි. නේද?
නෑ ඒකේ අර ගාථා බෙදනවනේ ඉදම්පි බුද්ධේ ඉදම්පි ධම්මේ ඉදම්පි සංඝේ කියලා. එතකොට එක එක ගාථාවේ ඒකට අදාළ තේරුම තමයි ගන්න තියෙන්නේ.
අනිකන් මේක තියෙන්නේ හතර වෙනි පදයට මම හිතන ඉදම්පි සංඝේ රතනම් මම හිතන්නේ. හරි මතක නෑ ඒක.
මේක තියෙන ඔය පස්වෙනි ගාථාවනේ පස්වෙනි ගාථාවේ තියෙන ඉදම්පි ධම්මේ.
ආ
ඒක පස්වෙනි.
ආ එහෙනම් ධම්මේ. හරි මට වැරදි වුණා.
ඒක තමයි ඒවා හරියට බලලා ගන්න ඕන. ඒකයි මං කිව්වේ ඔක චෙක් කරන්න ඕන වහම කියනවා නම් කියලා.
ඒක තමයි මට මතකිත ආවදේ මම කිව්වේ මම නිකන් දැන් ඔය සරත් ඔක බලවත් පොතකින් මොකද මයි ළඟ පොතක් නැහැ.
දැන් මම මේ pitaka.lk එකට ගිහිල්ලා මේ බැලුවා මේ දැන් pitaka.lk
වලින්. දැන් හොඳයි. ඒ කියන්නේ මේ ගාථාව තියෙන්නේ පස්වෙනි ගාථාව ඇති. එතකොට මේ හතරවෙනි පද හතරේ හතරවෙනි පද කියන්නේ ඉදම්ප සංගේ නෙමෙයි ධම්මේ. දැන් ධර්මයේ මගේ බාගතුනාසේගේ ධර්මයේ ගුණයක් කියලා කියන්නේ. හරි.
ඒක පිළිගන්න පුළුවන් නේ.
ඒක පිළිගන්න පුළුවන්. හරි. හරි රවි ඒක තමයි හරි.
එතකොට ඔයා කියපු අර ෂණයක පවතින මගක් ඵලයක් කියන එක මම නම් ඒක පිළිගන්න එකක් නෙමෙයි. මොකද මම පිළිගන්නේ මට දහම තේරෙන විදිහට නම් පුද්ගලයේ අට දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඔය චිත්තක්ෂණයක් ගැන නෙවෙයි. මේ සෝවන් මාර්ගයේ පුද්ගලයා ඉන්න පුළුවන්. සෝවන් වෙනකන් කාලයක් ගත වෙන කෙනෙක් ඉන්න පුළුවන්. සමහර කෙනෙකුට ක්ෂණික සෝවන් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් සම්මා දිට්ඨිය ආවට පස්සේ ඒක තහවුරු වෙනකන් වඩන්න මාර්ගය තියෙනවා. දැන් සම්මා දිට්ඨිය කියන්නේ මාර්ගාංගයක් විතරනේ. ඒක එක්ක තියෙන මාර්ගේ වැඩිමක් තියෙනවා. ඒ කියන්නේ ඒක දැන් සද්ධානුසාරී මට්ටම කියන්නේ සම්පූර්ණ වීමක් නෙමෙයිනේ. ධම්මානුසාරී මට්ටම කියන්නේ සම්පූර්ණ වීමක් නෙමෙයි. සමහර වෙලාවට ඒක මේ චුල්ලසෝතාපන්න කියන වචනෙත් මම අහලා තියෙනවා. මට ඒකේ සූත්‍ර නම් මම දන්නේ නැහැ. එහෙම කතාවක් කියන්නේ ඉතින් ඒ තාමසෝවන් ඵලය ලැබලා නැහැ. ඒ උනාට පෘථග්ජනත් නෙවෙයි. ඒකට යාට කියන්න වෙන්නේ සෝවන් මාර්ගය. ඒතර සද්ධානුසාරී ධම්මානුසාරී වගේ මට්ටම ඒ වගේ ඒගොල්ලෝ පෘථග්ජන නෙවෙයිනේ. හැබැයි ඵලය ලැබලත් නැහැ. එතෙහෙම කොටසක් ඉන්න පුළුවන්. කොටසකට ඒක ක්ෂණිකව මේ ඵලෙම ඉන්නත් පුළුවන්. ඒ වුණාට අර මග ඵල හතරක් වෙන් කරලා අට පුරුෂ පුද්ගල පුරුෂයෝ අට දෙනෙක් ඉන්නවා කියලා තියෙනකොට ඉතින් මේ ඔකේ ඉතින් ගොඩක් අය මේ අනිත් පැත්තට තර්ක කරනවා. මම මට හිතෙන විදිහ තමයි ඒක මෙහෙම වෙන වෙනම මාර්ගයේ පුද්ගලයා ගැන කතා කරන්න පුළුවන් කියන එක හතරට. එහෙම නැත්නම් අටක් වර්ග කරන්න අවශ්‍ය නැහැ. චිත්තක්ෂණයක විතරක එකක් නම්
මතක හරිද මොකක්ද අර මේ මේ අලගත් අලගත් රූපම සූත්‍රය කියලා තියෙන එක මම හිතන්නේ දෙවියන්ව දේශනා කරන්නේ ඔය මේ
ඔක කොහොම හරි වසන්ත ඉතින් මට නම් මේ අදාළ ප්‍රශ්නයක් නෙවෙයි ඔක ඔය අපි දැනුමකට කතා කරන එකක් නේ දැනුමට වඩා ප්‍රායෝගික පැත්තයි වැදගත්
වෙන්නේ.
ඔව් ඔව් නිකන් අර මේක හරිද මේක වැරදිද කියලා තර්ක කර කර ඉන්න මිසක් මේ මාර්ගයට අදාළ දෙයක් නෙමෙයි. මොකද ධම්මානුසාරී වෙනකොටම මම සෝවාන් වෙන්න නෙවෙයි හදන්නේ. සමහර විට පොඩි ගතියක් තියෙන්න පුළුවන්. ඒක කැඩෙනවා. ඒ කියන්නේ අර ආර්යකාන්ත සීලය කියන්නේත් ඔකනේ. සිල් රකින්නේ මොනවා හරි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ආර්යකාන්ත සීලේ නෙවෙයි. සෝවාන් වෙන්න සිල් රකින්නවා නම් ඒක ආර්යකාන්ත සීලේ නෙවෙයි. අන්තර මාව මට දෙයක් ලබා ගන්නනේ. එතකොට ඒ කියන්නේ දැන් සීලබ්බත පරාමාසය කැඩෙන්නේ සෝවන් වෙනකොට කියන්නේ. එතකොට එතකන් තියෙන්නේ සීලබ්බත පරාමාසය. මම මට මොකක් හරි ලබා ගන්න තමයි මේ එක්ක මම අපාය යන්න බයයි. කියන පැත්තෙන් දුක් විඳින්න බයයි කියන පැත්තෙන් රකින්න සීලයයි මේ දර්ශනය දැක්ම තුලින් එන සීලයයි කියන්නේ දෙකම. එතකොට ඒකේ වෙනසක් තියෙනවා. ඉතින් ඔවත් වර්ග කර කර තර්කයෙන් හොයන එක දිවි අපි අර දර්ශනය ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ සාකච්ඡා කරන්න ඕන කියලා ඊවට හිතෙනවා. අනිත් අයට ප්‍රශ්න තියනවා නම් අහන්න. මේ අපේ පද්මලා දෙන්නෙක්ම ඉන්නවා නෙවන් එහෙම අහන්න තියනවා නම් අහන්න.
රවිස තේරුවන් සරණයි. මේ බොහොම පින් පැහැදිලි කිරීම වලට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වේවිද? මහානිදාන සූත්‍රයේ සඳහන් කාරණා සම්බන්ධයෙන් ඇහෙනවද ඔබතුමාට?
ඇහෙනවා. අහන්න ප්‍රශ්නේ අහන්නකො.
මේ මම ඒ තියෙන ටික පොඩ්ඩක් කියවුවොත් මට ඒකේ අදහස තමා පොඩ්ඩක් ඔබතුමාගෙන් දැනගන්න මේ කැමැති පැහැදිලි කිරීමක්. මම ඒ ටික පොඩ්ඩක් කියවන්නම්. මහන්නිදා සූත්‍රයේ පටිච්චසම්පාද යටතේ 114 කියන එකේ පිටක.lk.ke මේ සිංහල පරිවර්තනයේ මෙහෙමයි තියෙන්නේ. එතන ආනන්දේ යම් ආකාරයන්ගෙන් යම් හේතුන්ගෙන් යම් යම් කරුණුවලින් දැක්වීම් වලින් නාම සමූහයේ පස්ස වේදනා යනාදීන් පැනවීම් වේද? ඒ ආකාරයන්ද ඒ හේතුද ඒ කරුණුද ඒ දැක්වීම්ද නැති කල නාමකය අරමුණු කොට මනෝද්වාරයේ ස්පර්ශය උපදින්නේද කිමෙක්ද? ඒ මනෝස්පර්ශයේ රූපකයෙහි පංචප්‍රසාද වස්තු කොට ඉපදීම පෙනෙන්නේදයි ඇසුවෝය. මට පැහැදිලි කරගන්න කැමති මේ අන්තිම වාක්‍ය. ඒ මනෝස්පර්ශයේ රූපකයෙහි පංචප්‍රසාද වස්තු කොට ඉපදීම පෙනෙන්නේදයි ඇසුවෝය. ඒ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද සර්?
එකනේ මනස වැඩ කරනකොට අර ප්‍රසාද පහක රූප උපදිනා වගේ අදහසක්ද තියෙන එක ඇල්ල. ඒ අන්තිම කැල්ල ආයි කියන්න.
ඒ මනෝ ස්පර්ශය රූපකයෙහි පංච ප්‍රසාද වස්තු කොට ඉපදීම පෙනෙන්නේදයි ඇසුවෝය.
එකනේ මනෝ ස්පර්ශයක් ගැනනේ කතා කරන්නේ. මේ මම මයික් එක මියුට් කරලා දෙනවා. මේ මනෝ ස්පර්ශයක් ගැනනේ කතා කරන්නේ. මනෝ ස්පර්ශය අය ප්‍රසාදවල රූප කතාවක් කියලා ඒ පේනවද කියලා නේ අහන්නේ.
ඕ ඒ වගේ අදහසක් තමයි මට. මම කල්පනා කරා අද දවසේ මේ හරි පැහැදිලි තේරුමක් දැනුන්නේ නැහැ ඒකේ. ඒ කොටසේ
එතකොට ඒකේ ඔయిత කලින් තියනා නේද අර අධිවචන සම්පස්ස පටිග සම්පස්ස කතාව.
පාලි කොටසේ එහෙමයි තියෙන්නේ සර්. ඔව්.
නාම රූප පත්‍යා පස්සෝ කියන එක මේ ආකාරයෙන් උද්දත යුතුයි. ඒකද ඔය කියවන්නේ? ඒකේ තියෙන ටිකද?
නාම රූප පත්‍යා පස්සෝති. ඔව් සර්.
ආ, ඒක පාලි කොටස. ඔක සිංහලෙන් අරන් නම් තේරුම් ගන්න බෑ. පාලි එකම කියවන්න. එතකොට ඒකේ අහන්නේ යම් කරුණක් නිසා ආකාරයේසු ලිංගේසු නිමිත්තේසු උද්දේසු කියන හතර.
ඔව්.
ඔන්න ඔය හතර දැනට හිතා ගන්නකෝ මොනවා හරි හේතු.
හොඳයි සර්.
මේ ඔය මොකක් හරි හේතුවක් හින්දා අපි නාමකායක් පනවනවා නම්.
ඔව්.
ඔන්න ඔය හේතු යෙදුන් නැත්තම් මොනවා හරි හේතු හින්දා නාමකායක් පනවනවා නම් ඒ හේතු නොයෙදෙන කල්හි මම මොකද හිතන්නේ නාමකායක් පැනවෙයිද එතකොට
පැනවෙන්නේ
නැහැ නේද අන්න ඒ තීරුව ගන්න ඒ ටිකෙන් එතකොට අපිට නාමකායක් පැනවෙන්න හේතු මොනවා හරි හේතු හින්දානේ පැනවෙන්නේ
ඔව්.
ඒ හේතු එකක්වත් යෙදවෙන්නේ නැති කල්හි රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් නාම කියන එක ඕනනම් අර වේදනා සංඥා චේතනා පැත්තෙන් ගන්නත් පුළුවන් ඈ මොනවා හරි මේ හිතේ ඇති වෙන ස්වභාවවලට මේ නාම කියලා කියන්නේ
ඔව්
එතකොට හිතේ එහෙම කිසිම ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ අපි කියමු වේදනාව සංඥාව චේතනාව මොකක්වත් ඇති වෙන්න හේතු යෙදුන්නේ නැහැ එතකොට අපි මේකට දැන් රූපයක් ගැන මොනවා හරි දාගන්නවද? වේදනාව සංඥාව චේතනාව මොකක්වත් හටගන්න හේතු යෙදුන් නැති වෙලාවක.
එතකොට
මේ වේදනාව
හේතුවක් නෑනේ නේද?
ඔව් මේ වේදනාව මේ රූපෙන් මේ සංඥාව මේ රූපෙන් ඔහම ගැට ගැහිමක් නෑනේ. මොකද නාම ටික උපදින්න හේතු යෙදුන්නේ
නැහැ. ඔව්.
එතකොට නාම ඉපදුන්නේ නැත්නම් නාම කියලා පනවන්න පුළුවන් එකක් ඉපදුන්නේ නැත්නම් ඒකයි නාමකයක් කියන්නේ. හරි. නාමකයක් හටගත්තේ නැත්නම් එහෙම ඒ නාමකයට අදාළ මේ රූප කතාවක් නැහැනේ. එතකොට ඒ අදාළ කියන්නේ ඒ වගේන් හදන අධිවචන කතාවක් නෑ අධිවචන හදන්නේ මොකක් ගැනද රූපයක් ගැනනේ
රූපයක් ගැන
ඕ ඒක එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා අහන්නේ එතකොට නොහිතම් බන්ති
දැන් මෙතන මේ පංච ප්‍රසාද කියලා මේ සඳහන් වෙන රූපය නේ මොකක් හරි ප්‍රසාදය කියන්නේ පංච ද්වාර ප්‍රසාද කියන්නේ රූප tattvayak නේද
නැදන් රූප කතාවක් අපිට හිතා ගන්න බැහැ නාම ඉපදුන්නේ නැත්තම්.
ඉපදුන්නේ නැත්තම් ඔව්.
අන්න එහෙම හිතන්නකො. නාම ඉපදුන්නේ නැත්තම් රූප කතා රූපයක් ගැන හිතා ගන්න
බැහැනේ.
ඔව්. රූපයක් ගැන හිතන එක තමයි ඔය අධිවචනය කියන්නේ.
ආහහ.
හරි. අධිවචනයක් අපි දැන් මෙහි ඉඳන් රුවන්වැලිසෑය ගැන
හිතනවා.
එතකොට රුවන්වැලිසෑය කියන්නේ අධිවචනයක් විතරයි දැන්. හැබැයි නිකම්ම මේ සිතලි මාත්‍රයක් නෙමෙයි රුවන්වැලිසෑය කියන රූපේ ගැනයි මේ හිතලා තියෙන්නේ. ඒක රූපයක්. රූපේ මෙතන නැති වුණාට අපිට අධිවචන වලින් රූපයක් හදලා තියෙනවා. තේ රූපයත් සම්බන්ධ කරලා තියෙනවා අපේ නාම ටිකට. මෙතන රූපයක් කොහෙත් නැත්තේ නෑ. උනාට දැන් අධිවචන රූපයක අධිවචන සම්පස්සයක් සිද්ධ වෙලා. ගැටෙන්න රූපයක් නැහැ. ඒකයි මේ පටිච්ච සම්පස්සය නෙවෙයි දැන් අධිවචන සම්පස්සය. අධිවචන සම්පස්සයක් ඇති වෙන්න නම් නාම ධර්ම උපදින්නම ඕනනේ.
උපදින්නම ඕනනේ අවසර.
ඔව්. එතකොට නාම ධර්ම උපදින්න හේතු යෙදුන් නැත්නම් එහෙම රූපයක අධිවචන සම්පස්සය වෙන්න පුළුවන්ද? නැහැනේ.
ඔව්. වෙන විදියක් නැහැනේ.
ඔව්. ඕකේ අනිත් පැත්ත තමයි දැන් රූප රූපණං අපිට මුලින් හටගත්තේ. හරි. රූපයක් කිං පටන් අරන් ඕකට අදාළ දැන් නාම ටික අපි දාගන්නවා. ඒ කියන්නේ රූපයක් හටගන්න හේතු යෙදුනොත් රූපකයක් පණවන්න හේතු යෙදුනොත් ඕකට අදාළ නාම ටිකක් දාගන්නවනේ. දැන් රූපකයක් පණවන්න හේතු යෙදුන් නැත්නම් එහෙම මොනවම හරි හින්ද රූපකයක් පණවනවනේ. ඒ පණවන්න හේතු යෙදුන් නැත්නම් ඒතර අනිත් පැත්තට හිතන්න එහෙනම් රූපකයක් පැනවිලාද දැන්? නැහැ. නැහැ නේද? රූපේ හේතු යෙදුන් නැත්නම් රූපකයක් මොනවා හරි හේතු හින්ද පණවනවා නම් ඒ හේතු නොයදෙන කල්හි. දැන් අහනවා ඒ රූපෙට අර නාම ටිකක් අපිට දැන් සම්බන්ධ කර ගැනීමක් තියනවද? මේ රූපේ ගැටෙන්න නාම ටිකක් තියනවද? නාමකායෙහි පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද? රූපයක් තිබුණත් ඒක ගැටෙන්නනේ. නාම
ගැටෙන්නේ.
ඔව්. එතකොට නාමකායෙහි පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද? වෙන්න බෑ නේද?
වෙන්න විදියක් නැහැ. ඔව්.
ඕක බං නිකම් මට හිතුණ සරල උදාහරණේ තමයි. ඔක තේරුම් ගන්න පහසු. අපි දැන් ලණුවක් රෙදිවැලක් ගැට ගහනවා කියලා හිතන්න. ගහකයි කණුවකයි. හරි. දැන් අපිට ඕක ගැට ගහන්න දෙවිදිහක් තියෙනවා. අපිට කණුවෙන් පටන් අරන් ගිහිල්ලා ගහට ගැට ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සෙල්ලා ගහෙන් ගැටේ ගහලා ඇවිල්ලා කණුවට ගැට ගහන්නත් පුළුවන්. හැබැයි කොයි පැත්තෙන් පටන් ගත්තත් ඉවර වුණාට පස්සේ එකයි.
ඔව්.
කණුවයි ගහයි ගැට ගහපු ලණුවක් තියෙනවා. හැබැයි පටන් ගන්න පැත්ත වෙනස් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා කණුවෙන් පටන් අරන් ගෙහින් ගහට ගැට ගහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගහෙන් පටන් අරන් ගෙහිලා කණුවට ගැට ගහන්නත් පුළුවන්. ඔය ගැට ගැසීමට කියනවා. දැන් කණුව නාම කියලා හිතන්න, ගහ රූප කියලා හිතන්න. දැන් නාමයි රූපයි සම්බන්ධ කිරීමට කියනවා පස්සේ කියලා.
ඔසේ.
එතකොට දැන් කණුවක් හටගන්න හේතු යෙදුන් නැත්තම් කණුව කියන ධර්මතාවය නෑනේ.
ඔව්.
එතකොට ගහක් කණුවට ගැටවුවා කියන කතාවක් යෙදෙයිද?
පණවන්න බෑ නේද?
පණවන්න බෑ. ඒගොම ගහ කියන ධර්මතාවය ඉපදිලා නැත්තම් කණුවක් මේ ගහට ගැට ගැහුවා කියන කතාවක් කියන්න පුළුවන්ද? ඒක උපදින්නෙත් නැහැ. ඒක තමයි අධිවචන සම්පස්සයයි පටිග සම්පස්සයයි කියන්නේ. අපේ
පැහැදිලි සර්.
ඉස්සෙල්ලා නාම උපද්දගෙන ඕක රූපයකට සම්බන්ධ කළත් පස්සයක්. ඉස්සෙල්ලා රූප උපද්දගෙන ඕක නාමවලට සම්බන්ධ කළත් ඒත් පස්සෙමයි. හැබැයි ඇති වෙන ආකාර දෙක වෙනස්. එකක් අධිවචන සම්පස්සය, අනිත් එක පටිග සම්පස්සය. එතකොට ඔය අධිවචන සම්පස්සයක් හෝ පටිග සම්පස්සයක් වෙන්න බැයි නම් නාම රූප පත්‍ය පස්සෝ කියන කතාවක් කියෙදෙයිද?
පැනවෙන්නේ නැහැ නේද?
පැනවෙන්නේ නැහැ. තේ
පැහැදිලි සේ කාරණේ බොහොම පිං.
ඔව්. ඒක මේ පාලියෙන් කියවුවොත් මං හිතන්නේ සිංහල පරිවර්තනයේ පොඩ්ඩක් අමාරුයි තේරුම් ගන්න. පාලියෙන් ඊට වඩා පැහැදිලි වෙයි. අර කටුකුරුන්දේ හැමදෙරංගේ මනසේ මායාව පොතේ ඕක හරි ලස්සනට තියෙනවා. ඕක පොඩි එක චේ දෙක.
ආ හොඳයි සර්. මම බලන්නම් ඒක.
ඒක ඇල්ල කියවන්නකෝ එතකොට ඒක. මේ අදහස හිතේ තියාගෙන කියවනකොට ඒක හරි පැටලෙන්නේ. එතකොට අර හේතු ප්‍රත්‍ය වෙන ಜಾති හතරක් තමයි අර කියන්නේ. ආකාරේසු, උද්දේසු, ලිංගේසු, නිමෙත්තේසු කියලා. ඒවා එකක්වත් යෙදුන් නැත්නම් ඒ හේතු යෙදුන් නැත්නම් ඵලය හටගන්න බෑ. ඵලය හට නොගත්තොත් ඵලයට සම්බන්ධ කරන ඒවා කතා කරන්න බෑ. අනහම සිද්ධියක් ඔය කියන්නේ. ඒත්කොට එතන හරි ගැඹුරුයි මේ. ඔකර නාමේකාන්තයක් රූපේකාන්තයක් විඥානයේ මැද කියන පැත්තටත් ඕකේ. ගැඹුරට ගන්න පුළුවන්. එතකොට අපි නාමය කියන අන්තෙත් හදාගෙන රූපය කියන අන්තෙත් හදාගෙන ওই දෙකකට ගහලා නේ තියෙන්නේ. ඒවා එක පැත්තකින් ඒවා ಜಾති දෙකක් කියලා දන්නෙත් නැහැ. අනිත් එක ඒවත් පටිච්ච සමුප්පන්නව හටගත්තු ඒවා කියලා දන්නෙත් නැහැ වෙන වෙනම. අපි මුලින් නාමය තියෙනවා රූපය තියෙනවා ඔය දෙක ගැට ගහන්න නැතුව ඉන්න හැදුවට නාමය තියෙනවා කියන එකවත් රූපය තියෙනවා කියන එකවත් ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒවත් අවිද්‍යාව මතම පනවන දේවල්. ඒතට ඒ නාමයන්තයක් රූපයන්තයක් විඥානයේ මැජ්ජේ. ඒ විඥාණයෙන් කරන මායාව මතයි නාමේ රූපේ පනවගෙන ඊළඟට ওই දෙක ගැට ගන්න එක සංස්කරණය. හරි.
පැහැදිලිද ඒ කාරණා බොහොම පින්.
හොඳයි හොඳයි. තව අහන්න දේවල් තියෙනවා නම් අහන්න.
මේ රවි තව පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා මේ හලෝ මේ මේ මේමයි දැන් අපි මේ සමහර වෙලාවට ওই විදර්ශනා කරනකොට විදර්ශනා වදර්ශනාව වෙන හින්දා අවස්ථාවක් ඇති වෙනවනේ. මේ සමහර විදර්ශනා කියන්නේ ඉඳගෙන කරනකොටමත් නෙමෙයි, සමහර වෙලාවට ওই ප්‍රීති කියන අදහස චුට්ටක් එනවා. එතකොට උතන මේ හිත ගැන හිත දැන ගැනීමක් මිසක් උතන ආයතන ගැන සම්බන්ධයක් ආයතන වෙනවීමක් වෙන්නේ නේ. දැන් එතන මොකක් හරි අඩුවක් තියෙනවා. මොකද අපි හැමසම ආයතන වෙන් කරන එකේ බලන නිසා උතන අඩුවක් තියෙනවාද කියලා මම කල්පනා කර කර හිටියා.
ඉතකේ දැන් භාවනාවක් වඩාගෙන යනකොට එක එක ස්ටේජස් වල දැනෙන දේවල්. පීති පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. ප්‍රීති පරිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ප්‍රීතිය පරිසංවේදීව ආස්වාස කරමින් හික්මෙන්න පුළුවන්. ආස්වාස කරමින් හික්මෙන්න පුළුවන්. හැබැයි හික්මෙනවා කියනකොට ටිකක් ගැඹුරුයි. ඉස්සෙල්ලා පරිසංවේදීව ඉන්නවා, ඊළඟට හික්මෙනවා කියනකොට ඒකේ කලින් කරපු වැරද්දක් නොකර ඉන්න ගතියක් තියෙන්න ඕන, නැත්නම් හික්මීමක් නැහැ. ඒක හික්මීම කියනකොටම නිකන් අන්නේ විදිහේ ධර්මතාවයක් තියෙනවා. එතකොට අපි දැන් පජානාති කතාව දිග හුස්මක් හරි යටි හුස්මක් හරි තියෙනවා කියන එක පජානාති. අස්ස සාමීති පජානාති පස්ස සාමීති පජානාති. හැබැයි සික්කති කතාව එනවා මේ සබ්බකාය පටිසංවේදී කියන එකේ ඉඳලා. ඒතර සබ්බකාය පටිසංවේදී යස්ස සිස්සාමීති සික්කති. ඒතර සබ්බකාය පටිසංවේදී වීම තුල ආස්වාස කරමින් යම්කිසි හික්මීමක් එන්න ඕන. තත් ඒ හික්මීම අපිට මුලින් එන්නේ ලෝකෙට අයිති පැත්තෙන්, ඊළඟට අපි මතු කරගන්න වෙනවා ලෝකෝත්තර දර්ශනය. දැන් අද සාකච්ඡාවේදී මම නිකන් මතු කළේ එතන මේ සබ්බකාය පටිසංවේදී කියනකොට මුළු කයම සංවේදී. කියන්නේ ආස්වාසේ පටන් ගැනීම ඉඳලා ඉවර වෙනකම්ම දන්නවා. ඇයි දන්නේ? අනිත් ඒවට හිත දුවන්නේ නැති හින්දා. කියන්නේ සමාධියේ යම් කිසි ප්‍රබල මට්ටමක් ඔය සබ්බකාය පටිසංවේදී කියන්නේ. හුස්මටම අවධානය තියෙන්න ඕන මුළු කයම දැනගන්න එක කොටසක් හරි මිස් වෙන්නේ නැතුව. එතකොට අපි සාමාන්‍ය ඉන්න වෙලාව වෙනේ මට හිත දුවදුවානේ හිටියේ. දැන් ඒ දුවන එක නැමෙත්වීමේ හික්මීමක් එතන තියෙනවා. තරස්ස සාමීති සික්කති හික්මීමක් එතන කතා කරන්න පුළුවන්. ඇයි වෙනද කරපු වැරද්දක් අඩුපාඩුවක් දැන් කරන්නේ නැහැ. හුස්ම දිහා බලා ඉඳීම තුළ යම්කිසි හික්මීමක් ආස්වාසේ ප්‍රාස්වාසේ. හැබැයි සබ්බකාය පටිසංවේදී වුණොත් විතරයි ඒ හික්මීම තියෙන්නේ. පොඩ්ඩකට හරි එළියට දුවලා આવොත් ඔන්න හික්මීම නැහැ. හැබැයි ඒක අර සමාධිය එක්ක සිහිය යෙදීම, සති සමාධි යෙදීමේ හික්මීමක්. අර සමාධියම ඉඳලා හික්මෙන්න පටන් ගැනීමක්. ඒක එන්න එන්න දැන් ආර්ය මාර්ගයට ප්‍රබල වෙන්නේ ඊළඟ එකේ ඉඳන්. ඊළඟ එක කියන්නේ ඊපස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සානීති සික්කති කියනකොට හුස්ම සංසිඳනවා කියනවට වඩා මට පේන්නේ එතන ආර්ය මාර්ගෙ පැත්තෙන් ගත්තොත් අපි මේ වඩන්නේ කායනුපස්සනාව වැඩුවොත් විතරයි ආර්ය මාර්ගෙ හික්මීම එන්නේ. හුස්ම දිහා බලා හිටියට ආර්ය මාර්ගෙ හික්මීම එන්නේ නැහැ. කායනුපස්සනාව වඩන්න දීපු එක ක්‍රමයක් විතරයි ආනාපාන සතිය. ඒතර ආර්ය මාර්ගයේ වැඩෙනවා කියලා දැනගන්නේ කොහොමද? ආර්ය මාර්ගේ පටන් ගන්න එපේ. කායනුපස්සනාව පටන් ගන්න එපේ. අජ්ජත් හරි බහිද්ද හරි කයෙහි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති උනොත් විතරනේ සතිපට්ඨාන භාවනාව පටන් ගන්න. සමුදේ ධම්මානුපස්සීන වී වෙන මොනවා කළත් සතිපට්ඨාන භාවනාවක් කරනවා කියන්න බෑනේ. නෑ, ඒකායන මාර්ගේ වඩන්න පටන් අරන්නේ නෑ. අපි හුස්ම කියන්නේ ඵලයක් විතරයි. කයක් ඵලයක් තියෙනවනම් නැත්තම් කයක් තියෙනවනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්නා කියලා. ඒ කයෙහි සමුදය දකිනින් ඉන්න කියන එකයි කියන්නේ. සමුදය දකිනවා කියන්නේ මොකද්ද? හට ගැනීම. හටගත්නේ කොහොමද? නැත්තම් ඒකේ හේතු මොනවද කියලා දකිමින් ඉන්න ඕන. තට හුස්ම ওই දිගට හරි කොටට හරි තියෙන හුස්ම කය කියන එක හටගන්නේ කොහොමද කියලා දකින්නේ කොහොමද? සමුදය ධම්මානුපස්සී වෙන්නේ කොහොමද? එතෙන්දී අපිට බලන්න වෙනවා මෙච්චර වෙලා අපි දැනගත්තු හුස්මක් නෑ. දැන් මේ සිහිය පිහිටනකොට නේ හුස්ම තියෙනවා කියලා දැනගත්තේ. මොනවටද මේ සිහිය පිහිටලා තියෙන්නේ? කාය ආයතනෙට අනිත් ආයතන වලට දැන් හිත දුවන්නේ නැහැ. ඒතර ඒ හික්මීම ගත්ත සබ්බකාය පටිසංවේදී වෙලා දැන් එතනින් එහාට සමුදේ බලන්න තියෙනවා. ඒතර සමුදේ බලන්න වෙන්නේ අපිට ආයතන පැත්තෙන් සමුදේ හොයන්න වෙනවා. ඒතකොට දන්නවා මේ කාය ආයතනෙයි මන ආයතනෙයි ක්‍රියාකාරීත්වය. ඊළඟට ආයතන පිරිසිඳ දකින්න නුවණ හදාගෙන තියෙන හින්දා දන්නවා කාය ආයතනෙට පුළුවන් එක වැඩයි. මොකද්ද? මුත කියන එක. දිට්ඨ සුත මුත විඤ්ඤාත හතරෙන් මුත කියන එක විතරයි කාය ආයතනෙට කරන්න පුළුවන්. මුත කියන්නේ මොකද්ද? දැනෙනවා, දැනීමක්. දැනීම කියන්නේ කයක් නෙවෙයිනේ. හුස්ම කය නෙමෙයි, ආස්වාස කයක් ආස්වාස කයක් නෙමෙයි දැනීම කියන්නේ. දැනීම දැනීම විතරයි. නාසයකුත් නෙමෙයි, නාසය දෙන හුළඟකුත් නෙමෙයි. එහෙනම් නාසයයි හුළඟයි හැදුවේ කවුද? මන ආයතනෙන්. කාය ආයතනෙන් මුත කියන එක විතරයි ඉතුරු ටික හදලා තියන්නේ නේද මන ආයතනේ. ඒතර මන ආයතනෙන් හදනවා කියන්නේ මන ආයතනේ කෘත්‍යය මොකද්ද? විඤ්ඤාත කියන එක විතරයි. මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනසෙන්ම නිර්මාණය කරන දෙයක් මනසෙන්ම දැනගන්නවා. ඒතර ඒක අපි මේ කල්පනා කිරීමක් විතරයි, හීනයක් දැකීමක් විතරයි. ඒකේ රූප නැහැ. එතකොට රූප කයක් සකස් කරන්නේ ඔන්න අවිද්‍යාවෙන් නේද? මේ මනසෙන් හදන දේ මනසෙන් දැනගන්නවා කියන තැන සිහිය නුවණ නැතිකමට නේද අපි රූප කයක් සකස් කරලා බාරගන්නේ? ආස්වාස කය ප්‍රාස්වාස කය කියන මේ නහයේ හැපෙන කයක් දෙයක් කයක් සංස්කරණය කරනවා නේද? කාය සංස්කරණයක්. ආස්වාසය කියන්නේ කාය සංස්කාරයක්, ප්‍රාස්වාසය කියන්නේ කාය සංස්කාරයක්. මේ කයක් සකස් කරනවා, නාසයක් සකස් කරනවා, නාසයේ හැපෙන හුළඟක් සකස් කරනවා. කවුද මේවා සකස් කරන්නේ? මන ආයතනෙන්ද? මන ආයතනෙන් නේද? මන ආයතනෙන් හදන ඒවා එළියේ තිබ්බේ ඒ සිද්ධ වෙන ක්‍රියාව නොදන්න කමට, අවිද්‍යාව මත. වතුරේ බල්ලෙක් හදනවා වගේ නේද අපි මේ දෙකම හදන්නේ? අය කයවල සකස් කරන්නේ. ඒ සකස් කිරීම මත නේද අපි ඔය හිතන ආස්වාස කය ප්‍රාස්වාස කය කියන එක තියෙන්නේ. ඒක අවිද්‍යාවෙන් කරන සංඛාරයක් කියලා දකිනව නේද දැන් මේ සමුදය දකිනකොට? දැන් සමුදය ධම්මානුපස්සී වෙන කෙනාට අර සබ්බකාය පටිසංවේදී වුණ හුස්මේ සමුදය දකිනවා. දැන් සමුදය දකිනකොට එතන කාය සංස්කාරයක් අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියන එක පේන්න ගන්නවා. ඒක පේනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව තියෙනකොට ඕක තියෙනවා, අවිද්‍යාව නැත්තම් ඕක හටගන්න බෑනේ කියන නිරෝධයක් සාක්ෂාත් වෙනවා. මේ ඇතිකල් හිමේවේ මේ නැත්තම් අහම වෙන්න බෑ කියන නුවණක් හටගන්නවා. ඒකට කියනවා පටිච්ච සමුප්පාදය දකිනවා කියලා අවබෝධ කරනවා. එතනම අවබෝධ වෙන්නවා ඊළඟට චතුරාර්ය සත්‍යයත් එතනමයි. කයක් සකස් කළොත් අවිද්‍යාවෙන් සකස් කරපු එක බාර ගත්තා නම් ඇත්ත කියලා උපාදාන කළා නම් ඔකට කියනවා දුක. කොහමද මේ දුක හටගත්තේ? අවිද්‍යාව මත. අවිද්‍යාපච්චය සංඛාරය. අවිද්‍යාව නොයතුණා නම් ඔය දුක නිරෝධයි නේද? ඔක උපදින්නේ නැහැ නේද? ඔය සත්‍ය තුන දකිනකොට මග්ගේ ඥානං ඇවිල්ලා ඒ සඳහා කරන්න ඕන මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන්නේ අයං උච්චති සම්මා දිට්ඨි. මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඊට බලන්න අන්න ඒ සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය. දැන් ඔන්න සද්ධානුසාරී වෙනවා. බුදු කෙනෙකුට විතරයි මේක පෙන්නලා දෙන්න පුළුවන්. අනේ බුදුහාමුදුරුවෝ ගැන මහා ශ්‍රද්ධාවක් වෙනවා. වෙන කිසිම කෙනෙකුට මෙහෙම දෙයක් පෙන්වලා දෙන්න බෑ. එතන එතකොට ඔන්න බලන්න දැන්. දැන් හුස්ම දිහා බලා ඉඳිමින් හික්මෙනව නේද? හුස්ම හටගත්ත හැටි දැක දැක හික්මෙනවා. සමුදේ ධම්මානුපස්සී කියලා. එතකොට ඔන්න ඔය ක්‍රියාව කරගෙන යනකොට ඔය සමුදේ බලන්න පුරුදු වීම තුල තමයි නිරෝධය පේන්නේ. එතකොට සමුදේ වය බැලීම කියන්නේ ඔන්න ඔය හට ගන්න හැටි, හට නොගන්න හැටි දකින්නේ කාර්ය මාර්ගයේදී. දැන් කාය සංකාර සංසිඳිලා හුස්ම ගනිමින් හික්මෙනවා. කාය සංකාර සංසිඳිලා හුස්ම හෙලමින් හික්මෙනවා. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. ඔවයින් පස්සේ තමයි ඊළඟ කොටසට එන්නේ. පීති පටිසංවේදී සුඛ පටිසංවේදී කියන කතාව ටික. එතකොට නිකම්ම සංවේදී වීම එකක්, ඒකෙත් සමුදය ධම්මානුපස්සී වීම කායනුපස්සනාවේදී. නැත්තම් වේදනාවේ සමුදය දකිනවා කියන්නේ වේදනානුපස්සනා සතිපට්ඨානේ පටන් ගන්නවා. වේදනාව දිහා බලා ඉඳීම එකක්, වේදනාවේ සමුදය දකිමින් ඉන්න එක වේදනානුපස්සනා සතිපට්ඨානේ වෙනවා. ඒකයි තෙන් සමුදය හොයන හැටි තමම්ම හොයා ගන්න. දැන් එතෙන්ට යන්න කලින් මම කියන්නේ මේ කායනුපස්සනාව හොඳට කරන්න කියලා. අදහසක් ආවද මේ සර?
ඔව්, අදහස් දෙකක් මා වැතරම දෙකක් කියන්නේ. එකක් තමයි මට දැන් හොඳට එකපාරට ඔළුවට වැදුනා මේ පත්‍යපච්චය සංඛාර කියලා. අපි සංස්කාර කරපු ගාම අයව සංස්කාර දුක්ඛ කියන උතරනේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සංස්කාර දුක්ඛ කියලා. ඒකයි අනිත් එක තමයි. හරි, ඉතින් ඔය ප්‍රී සංවේදී වුණත් ඒකත් අර මීහරක හපනවා වගේ අපේ හිතෙන්න අපි දැනගන්න දෙයක් නේ කියලා එතනත් විදර්ශනා වෙනවා නේද?
ඒගොල්ලෝ පේන්න ගනි. ඉතින් අහමම තව ටිකක් බලනකොට ප්‍රායෝගික කරනකොට තව තව පේන්න ගනි. මං හිතන්නේ ওই වේදනානුපස්සනාවට පණින්න කලින් මේ කයක් සකස් කරන එක, විද්‍යාවෙන් සකස් කරනවා කියන එක හොඳට නුවණින් පෙන්වන්න ඕනේ. එතකොට තමයි කායනුපස්සනාව වැඩෙන්න ගන්නෙ. කායනුපස්සනාව වැඩිම තුල වේදනානුපස්සනාවට එනවා. ඒ වයිදී ඉතින් අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කායනුපස්සනාවේ හික්මීම ආවනම් එන්න මෙහෙම සමුදයක් දකින්නයි මේ කියන්නේ. කියන තැනින් හික්මීම ගත්තනම් ඊටු ටික ඔටෝමැටිකලි. ඉතින් ඒ මුල සකස් කරගන්න එක තමයි කරන්න උත්සාහ කරන්න ඕන. මට අද ප්‍රශ්න අහන්න කලින්ම උත්තර හම්බ වෙලා වගේ මට
පේන්නේ. මම පටලවාගෙන තියෙන බොහෝම ප්‍රශ්න මේ ඔය දැන් කියපු ටිකත් ඒ ටිකටම අයිති තමයි. කියන්නේ ටිකක් මගේ හිතත් බයයි මං අනිත් අයවත් කන්ෆියුස් කරයි කියලා.
නෑ නෑ නෑ, කවුරුවත් කන්ෆියුස් කරන්න කාටවත් බැ. කන්ෆියුස් වීම තමන්ගේ වැඩක්. තම තමන්ගේ වැඩ.
දැන් එහෙමනම් මෙන්න මේ ටිකේ අපි හැමතිස්සම සාකච්ඡා කරනේවත් තමයි. නමුත් මම මේ කල්පනා කරනවා නිතරම මම දැක්කට පස්සේ මේ පටවි කියන්නේ කිසි දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ මම දැක්කේ හරියටම මේ නිකන් පොඩි චූටි බෝලයක් වගේ මේ මේ ඒ ෂේප් එකට මීදුම වගේ මම දැක්කේ. එතකොට මම දන්නවා මේ එක ස්වභාවයක් විතරක් බව. ඉතින් ස්වභාවයක් කිව්වම ඉතින් මිනිංගුව වගේ එහෙම නැත්තම් මෙන්න මේ වගේ මම විදර්ශනා කර කියන්නේ මම විතක්ක කර කර යනවා. එතකොට දැන් මම කෑම කනකොට මම විකනකොට කන ටික විකනකොට එතකොට මට දැනීම් තුනක් එනවා. එකක් රසය කියන දැනීම එනවා. ගන්ධ සුවඳ එනවා. මේ කාය කියලා එහෙම එතකොට ඒ තුනම මේක ගන්ධ සුවඳ කියනකන් ඒක දැනීමක් විතරක් බවට පත් වෙනවා නේද? ඒක දැනීමක් විතරක් බවට පත් වෙනකොට මගේ හිත දුවනවා. ඇත්ත වශයෙන්ම දැන් පංච උපාදානස්කන්ධයක් හරි පංච උපාදානස්කන්ධයක් කියන්නේ මේ රූප වේදනා සංඥා චේතනා කියලා අපි හදාගත්ත සංස්කාරයක්. සංස්කාරයක් කියන එක කිසි දෙයක්වත් නෙමෙයි. ඒක මොන මේ වගේ ඒ මෙතන කිසි දෙයක් නැති දැනක එහෙම නැත්නම් සංඥා ලෝකයක මේ ස්වභාවය කියන එකත් සංඥාව කියන එකත් මේව තීරම අල්ලන්නවත් කරන්නවත් බැරි තැනක බැරි දෙයක් මේක මෙතන තියෙන්නේ සම්පූර්ණ මුලාවක මං හැසිරෙනවා නේද කියලා.
ඇයි ඒව අල්ලන්න බැරි? ඔය ස්වභාවය කොහෙද
තියෙන්නේ? ස්වභාවය ඒ කියන්නේ අහා ඒ එහෙම කියනවා නම් දැන් මම දැක්ක පටවි ගතිය එක අන්නන් එහෙම දැන් මීතුම අල්ලන්න පුළුවන් කමක් නැහනේ. ඒක අල්ලනවයි කියලා කියන්නේ ඒක මනස කරන දෙයක්ද? ඒකත් පංච උපාදානස්කන්ධයක්ද? මේ මේ මට මෙහෙම දැනෙනවයි කියන එක පංච උපාදානස්කන්ධයක් නෙමෙයි.
මීතුම අල්ලන්න බැරි වුණාට මීතුම කියලා ස්වභාවයක් නැද්ද? තියෙනවනේ.
ඒක ස්වභාවයක්. ඒක දෙයක් නෙමෙයි, ඒක ස්වභාවයක් නේ. ඔන්න ඔය පටලවිලි තමයි මට තියෙන්නේ.
ස්වභාවය කියන්නේ දෙයක් නෙමෙයිද? මීදුම කියලා අපිට කතා කරන්න පුළුවන්. ඒකට කෙලෙස් ඇති වෙන්නේ නැද්ද?
නෙමෙයිද? හරි මං අපි ඒ මීදුම කියලා දෙයක් ගැන මම කතා කරනවා නම් මොනවයි මට කතා කරන්න තියෙන්නේ? අතන මීදුම තිබුණා.
එතන මීදුම තිබුණා. එතන හරි සීතලයි මේ මේ මෙහෙම හින්දායි එහෙම වෙන්නේ. අපිට දෙයක් ගැන කතා කරන්න පුළුවන් නේද?
ওই ස්වභාව ධර්ම හතර නේද ඔතන ඔය කතා කරන්නේ. ඒක දැන් මම කෑම කනකොටත් මට දැනෙනවා. ඒක දැනීමක් නේ. උෂ්ණයක් දැනෙනවා, සීතලද දැනෙනවා කටට එන ඒ ඒ විතනකොට. එතන අපිට අහන්නකෝ මම විතංග වේ කිසිම මේ සෝභාගති කොටසකට අහු වෙලා දුවන මුලාවක ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ මොකද්ද මට අල්ලන්න පුළුවන්කම තියෙන්නේ කියන එක වගේ.
අල්ලන්නේ මොකෙන්ද? කයි.
ඒක කයක් නැත්තම්?
ඒක තමයි. ඒ අල්ලන්න බැරි වුණත් කය කයට අහු වෙන්නේ නැහැ කියන එක විතරයි. හැබැයි ස්වභාවයක් කියන එකක් කොහෙද තියෙනවද? දැන් මේතුම අල්ලන්න බැරි වුණාට අපිට මේතුමට කෙලෙස් ඇති කරගන්න පුළුවන්.
ඔව් පුළුවන්.
හරි කොහොමද?
මම දැක්කයි කියලා.
මට දකින්න මීදුමක් තිබිලා තියෙනවා නේද? මීදුම තියෙනවා කියලා දැනගන්න මම ඉඳලා තියෙනවා. මේදු මල්ලන්න බෑ කිව්වට එහෙනම් කෙලස් දුරු වෙන්නේ නැහැ. ඊට මේ අල්ලන්න බෑ එළිය නෑ කියන කතාවෙන් නෙමෙයි අපි යන්න ඕන. හැම තිස්සෙම අන්න හරි. සමුදය බලන්නයි කියන්නේ. ලෝක තියනවද නැද්ද කියන කතාව නෙවෙයි. අල්ලන්න පුළුවන්ද බැරිද කතාව නෙවෙයි.
සමුදය ගත්තාම
මේක මේදුම තියනවා කියලා දැනගත්තේ කොහොමද?
කොහොමද? එතකොට එතන තියන්නේ එතනත් වෙන කියන්නේ ඇහෙන් දැක්ක නිසා. එතකොට කියනවා හරි කොහෙද ඇස තිබුණේ? ඇස මං හදාගත්තා. ආයතනේ හැදුවේ කවුද? මන ආයතනේ. එතකොට කොහෙද මම? එතකොට මන ආයතනයෙන් තමයි මේ ආයතන හදලා මට මීදුමක් පෙන්වන්නේ. ඒ කියන්නේ මම එහෙනම්
මීදුම හැදුවේ කවුද?
ඇසක් ඉපෙද්දුවා නේද?
ඔව් ඇස පැත්තක තියන්නකෝ දැන් අපි මීදුම ගැනනේ හොයන්නේ. මීදුමේ සමුදේ මොකද්ද කියලානේ හොයන්නේ. මීදුම හටගත්තේ කොහමද?
දැක්ක නිසා.
එතකොට චක්කායතනේ මන ආයතනේ. දැන් ඇහි හේතුවයි යරව මේව නෙමෙයි හොයන්නේ මීදුමේ හේතුව. මීදුමටනේ අපේ අහුනේ. තව මීදුමේ හේතුව මොකද්ද? කවුද මීදුම හැදුවේ? කොහොමද හැදුනේ?
ඒ මේ අතින් දැක්ක නිසා මම ඒක මේ අර මේ දැකීමක් විතර බව නොදුටු නිසා.
නෑ 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 දැන්
එහෙම නෙවෙයි. ඔකේ එහෙනම් අහුත්වා සම්බන්ධම් හුත්වාන බෞද්ධස්තුති.
වචන ටික අමතක කරන්නකෝ.
හරි දැන් එතකොට විඥානයේ තෙන්දා
නෑ දැන් මුලින්ම නෑ ඔය වචන දාන්න යන්න එපා. මුලින්ම ආයතන දෙක අඳුර ගන්න. මොනවද ආයතන?
හා චක්කායතනයි මන ආයතනයයි.
අන්න හරි. කැහෙන් දැකලා ඉතින් හිතුවා නේද? චක්කායතනයි මන ආයතනයයි. ඔව්. ඊළඟ ස්ටෙප් එක මොකද්ද? ඔය ආයතන වලට කරන්න පුළුවන් මොනවද? ආයතන පිරිසිඳ දකින්න තියනවා නේද?
ඔව්.
චක්කායතනෙට පුළුවන් මොකද්ද?
පේනනවා විතරයි.
දිට්ට.
දිට්ට විතරයි.
ඔව්. දකිනවා විතරයි. දැකීම කියන්නේ රූපයක්ද? දැකීම තුල බාහිර දෙයක් තියනවද?
දැකීම තුළ බාහිර දෙයක් නැහැ. දැකීම කියන්නේ වර්ණ රූපයක් විතරයි. ඒකට නීතුමක් නැහැ.
නෑ වර්ණ රූපය කියන එකවත් නෑ දැකීම කියන එක. දැකීම කියන්නේ දැකීම විතරයි. දික්ට.
පොඩ්ඩක් උතන ඉන්න.
ඔය වර්ණ රූපය කියන්නේ දැකීම නෙමෙයි දැනගත්තු දේ ඔය.
ඔව්. ඔකේ. එතකොට දැකීම කියන්නේ මොකද්ද?
ඒක අහුවෙන්නේ එකතු කරන ටික අයින් කරනවා. දැකීම කියන එක මොකවත් නෙමෙයි. දැකීම විතරයි. මොනව හරි දාලා කියන්න ගියොත් ඔය එකතු කළා.
ඔව් එතකොට මම එකතු කරපු දේවල්.
ඔව්.
හරි.
දැකීම විතරයි. ඊට අමතරව මොකවත් මොකකින්වත් ඒක විස්තර කරන්න බෑ. දිට්ට. ඇහෙන් විස්තර කරන්නත් බෑ, දකින දෙයකින් විස්තර කරන්නත් බෑ.
ඒ දිට්ඨ කියන තැන තව පොඩ්ඩක් කියන්න බලන්න.
ඒක කියන්න බෑ. දිට්ඨ කියලා දැනගන්නකොට අපි කියන ටික අයින් වෙන්න ඕන. කියන්න ගියොත් කියන්නේ ඒක ගැන හිතලා කියන දේවල් ටික. හිතලා කියන දේවල් දිට්ඨ නෙමෙයි විඤ්ඤාත. මන ආයතනෙ වැඩ.
එතකොට දිට්ඨ කියන්නේ පෙනීමක්, දැකීමක්.
දැකීම විතරයි. දැකපු දෙයක් ගැන කතා කරන්න ගියොත් දැක්ක නේ.
ඒක අපිට පේන්නේ නෑනේ. ඒක ආයතනයකින් කරන දෙයක් විතරනේ අපිට පේන්නේ. ඒක මට වැටහෙනවා.
එතකොට චක්කායතනෙට කරන්න පුළුවන් දැකීම කියන සිද්ධිය විතරයි. දැකීම කියන්නේ රූපයන් නෙවෙයි. ඒක විස්තර කරන්න බෑ.
ඔතන චක්කායතනේ කිව්වා නේද?
ඔව්.
චක්කායතනයක් ඔතන නෑ නේ තාම.
නෑ ඒක ඉතින් මේ
කතා චක්කායතනේ හැදුනේ නෑ නේ.
නෑ ඒක දැන් අපිට කතා කරන්න දැන් ආයතන දෙක වෙන් කරගන්න ඕනනේ. චක්කායතනේ මන ආයතනේ කියලා නැත්තම් ඔක කියා ගන්න බෑනේ.
ඉතින් මනායතනෙට ගියේ අනේ සමා වෙන මේ කියනවට මනායතනෙට ගියේ අවිද්‍යාව නිසානේ.
නෑ 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 නෑ. මනායතනෙට ගියේ අවිද්‍යාව නෙමෙයි. චක්කායතනෙන් කෘත්‍ය දිට්ඨ විතරනම් දිට්ඨ වලට වඩා වැඩිපුර දේවල් දැම්මේ අවිද්‍යාවෙන්. දැකීම කියන එක දැකීම විතරයි. ඒකේ වෙන මොකවත් නැහැ. මොනව හරි කිව්වනම් කියලා තියෙන්නේ හිතලා. ඒක දැකීම ගැන කල්පනා කරන්න මනායතනෙට පුළුවන්. ඒ යනවා නෙමෙයි මනායතනෙ වැඩේ කල්පනා කරන එක. ඒක චක්කායතනේ කතාව නේ. ඒ මනායතනේ කෘත්‍ය කල්පනා කරන එක. දැන් කල්පනා කරනවා කියන එක නොදන්න කමට ඔය දැනගන්නේ අන්න අරකේ තියෙන ඒවා කියලා කියන්නේ අවිද්‍යාවයි.
දැන් මනායතනෙට ගියත් තැනම පංච උපාදානස්කන්ධයක් හැදුනේ නැද්ද?
ඕන ආයතනෙක පංච උපාදානස්කන්ධ හැදෙන්න පුළුවන් ආයතන කෘත්‍ය අඳුරගත්තේ නැත්තම්. එයාට කරන්න පුළුවන් මොකද්ද කියලා අඳුරගත්තේ නැත්තම්. ඊට වඩා දේවල් එකතු කළා නම් ඒ එකතු කරපු සේරම පංච උපාදානස්කන්ධ.
එතකොට අඳුරගත්තයි කියන්නේ දැන් මේක පෙන් ඉතනක් තව පොඩ්ඩක්
පෙනීම නෑ පෙනීම පෙනීමට අයිති නෑ වෙන කිසිම දෙයක්. මොනවා හරි දැම්ම නම් ඒ පංච උපාදානස්කන්ධ සකස් කරපු අවිද්‍යාවෙන් හදපු පෙනීම පෙනීම විතරයි. ඊළඟට හිතීම හිතීම විතරයි. හිතනවා කියන එකට එළිය රූප කිසිම සම්බන්ධයක් නෑ. හිතනවා කියන එක හිත ඇතුලේ වැඩන්නේ.
එතකොට සිතීම් කීම් කිරීම් කරන්නේ මනායතනය නම් සිතනක එක චේතනාවක් නේද?
චේතනා ටික තමයි වැඩිපුර එකතු කරන්නේ. ආයතන ක්‍රියාවට චේතනා ඇති නෑ. හරි. ඒවට අපි හිතන්න ගිහිල්ලා එකතු කරපු ටිකනේ චේතනා. ඒවා විද්‍යාවෙන් කරන සංකාර.
අපි ඔතෙන්දි මේ මට උදව් වෙන දෙයක් මම කියන්නද? ඔව් මම ඇත්ත මමත් ඔය නාම රූපයි විඥානයි ඔය පටික සම්පස්ස ආරාමය ගොඩාක් ඉතින් ඔය කියෝ කියෝ ඉඳලා දැන් ඔය සාකච්ඡා කරන්න පටන් ගත්තට පස්සේ ඔක්කොම මතක් කරලා මොකක් හරි සද්දයක් ඇහුනොත් සද්ද කඩෙන් කඩෙන් ඇහිලා හිතුවා නේද කියලා ඔය දෙක වෙන් කරගත්තා. දකින්න කොටත් මම උත්සාහ කරනවා. අනික ඔක්කොම අමතක කරලා ඔය දෙක මේ ආයතන දෙක කණයි හිතයි ඇහැයි හිතයි ඔයක වෙන්කරන උත්සාහ කරනකොට මට තේරෙනකොට ඔක්කොම නිකන් ගැලවිලා ලෙහිලා යන ගතිය. ඒක අනික අයට උදව් වෙයිද නැහැ? තෙරුවන් සරණයි.
ඒක හරි. ඒක තමයි මේ කරන්න කියන්නේ. ඒ වචන ටික අමතක කරලා සිද්ධ වෙන දේ හිතට තේරෙන භාෂාවකින් පෙන්වලා දෙන්න. මේ සිංහලෙන් පෙන්වලා දෙන්න. දැක්කා කියන්නේ ඇහැයි මනසයි. ඇහැට පුළුවන් දකින්න විතරයි. දකින්නවා කියන එකේ වෙන කිසිම විස්තරයක් නැහැ. තැනක් නැහැ, හැඩයක් නැහැ, වර්ණයක් නැහැ, මොකක්වත් නැහැ. දැකීම විතරයි. මනසට පුළුවන් හිතන්න විතරයි. හිතන එකක්වත් එළියේ දේවල් වෙන්න බෑ. ඔච්චරයි පෙන්වන්න තියෙන්නේ. ඒකට අපි මොනවා හරි දැනගත්තොත් ආයතන අඳුර ගන්නවා. ආයතනට පුළුවන් මොකද්ද කියලා මතක් කරනවා. එතකොට ඊට අමතරව දාපු ඔක්කොම අවිද්‍යාවෙන් කරපු සංස්කාර වෙන්න ඕන. චේතනාවලින් හදපුවා වෙන්න ඕන. ආයතන කෘත්‍යයට ඒවා අයිති නැහැ. අන්න එතකොට හික්මීමක් එන්නේ. මේ ශාසනයේ හික්මෙනවා කියන්නේ ඒවා සික්කිතබ්බම්. ඉක්මන්නේ කොහොමද මෙච්චර කල් අපි අවිද්‍යාවෙන් එකතු කරපු ඒවා එකතු කරන්නේ නැතුව ඉන්නවා. අපි බලෙන් එකතු කරන්නේ නැතුව ඉන්න බෑ. අපි පෙන්වන්න ඕන මේ ටික එකතු කරපුවා. මේ ටික දැකීමට අයිති නැහැ. මේ ටික එකතු කරපුවා. මේ ටික හිතීමට අයිති නැහැ. තරෝ පාලි වචන උතෙන්ට ගැට ගන්න යන්න එපා. මේක නාම රූපද විඥාන ධර්මයක්. එතකොට අපි අර දැනුම දාන්න යනවා. මේ මොහොතේ දැනගත්තු දෙයට ඔයගේ නිකන් මේ සරලව පෙන්නලා දෙන්න. ඒක කරන්න කරන්න ඔය ප්‍රශ්න ලිහෙනවා. මේ සරත් දීපු එක හරි. එකයි මේක මේ භාවිතා බහුලී කතා. තේරුම් ගත්තට පස්සේ ඒක ආයෙ ආයෙ කරන්න අයියේ දෙන්න. පාඩම් කරගත්තු වචන දාන එක මේක ප්‍රායෝගික කිරීම නෙවෙයි. අපිට එක දෙයයි තියෙන්නේ. මොනවා හරි දැනගත්තා නම්, මීදුම තියෙනවා කියලා දැනගත්තා නම් මොන ආයතන වලින්ද? ඇහෙන් දැකලා හිතෙන් හිතලා. ඇහෙන් දැක්කා කියන්නේ මීදුමද? නැහැ. දැක්කා කියන එකට මීදුම ආйти නැහෙනි. හිතෙන් හිතුවා කියන්නේ එළියේ තියෙන මීදුමද? නැහැ, හිතෙන් හිතපුවා එළියේ තියෙන්න බෑ. ඒක පෙන්නකොටම පේනවා අර මීදුම කිව්වේ අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා. චේතනාවක් විතරයි. වතුරේ ඉන්න බල්ලා වගේ කියලා.
වතුරේ ඉන්න බල්ලා වගේ වුණාම මට පුළුවන් රවුමට යන්න ඔක්කොම ආයතන හදා නේද? එතකොට දැන් මෙහෙම ආයතන දෙක පෙන්නගෙන යනවා මං කෙලිම වාඩි වෙලා හරි කරන භාවනාවකදී. දැන් මම වැඩ කරන ගමන් එනකොට මගේ සිත විතක්ක යට යනවා මේ කාලේ කොහෙන්ද? එතකොට මේකේ මම දැකගෙන ගියේ මේ දවම් වලටම ආයතනය කියන එක මන ආයතනය නැත්තම් අපිට ආයතන තියාගන්න බැහැ. මන ආයතනයමයි ආයතන හදන්නේ. එතකොට දිත්තේ දිත්තමත්තන් සුත්තේ සුතමත්තන් මුතේ මුතමත්තන්
ඒවා හිතන්නේ නැහැ. ඒවා හිතන්න යන්න එපා. මොනවම හරි දෙයක් දැනගත්තොත් මොන ආයතන හරහද දැනගත්තේ? ඇහෙන් දැකලා හිතෙන් හිතුවද, කණෙන් අහලා හිතෙන් හිතුවද? ආයතන දෙක අඳුර ගන්න පුළුවන් නේ. ආයතන දෙක අඳුර ගන්න. දැන් ආ මීදුමට කියපු එක ගන්නකො. දැන් මීදුම තියෙනවා කියලා දැනගත්තේ ඇහෙන් දැකලා. නෑ, ඇහෙන් දැකලා හිතෙන් හිතලා. කාය ආයතනේ, මන ආයතනේ. ඊළඟට අපි බලනවා කාය ආයතන නෙමෙයි, සෝරි, චක් ආයතනයි මන ආයතනයි.
මන ආයතනයි.
ඔව්. ඊළඟට පෙන්නනවා ආයතන අඳුරගත්තට පස්සේ චක් ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද, මන ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? ඒ කියන්නේ අපි හොයනවා දැන් මීදුම හැදුවේ චක් ආයතනෙන්ද මන ආයතනෙන්ද? ඉස්සෙල්ලා චක් ආයතනෙන් බලන්න. චක් ආයතනෙට පුළුවන් දකින්න විතරයි. දකින්නවා කියන්නේ මීදුම නෙවෙයිනේ.
ඔව්.
එහෙනම් චක් ආයතනෙට බෑ මීදුමක් හදන්න. හරි. ඊළඟට මන ආයතනෙට පුළුවන් මොකද්ද? හිතන්න විතරයි. මන ආයතනේ හිතයි මීදුම කියලා. හැබැයි ඕක එළියෙන් තියන්නේ. මන ආයතනේ කෘත්‍ය නොදන්න අවිද්‍යාව. මීදුම කියලා දැනගත්තා කියන්නේ හිතීමක් විතරනේ. ඕක එළියෙන් තිබ්බේ නෑනේ. එළියෙන් තිබ්බේ අවිද්‍යාවෙන්. දෙයක් බවට පත් කළේ. එහෙනම් මීදුමේ සමුදය දැන් පේනවා. මන ආයතන හිතෙන් හිතපු දේ හිතෙන් හිතුවා කියලා තැන සිය නුවණ නැහැ. අපි බාහිර දෙයක් පනවගෙන. ඒකට සමුදේ පේනවා නේද? හටගත්තු හැටි.
හොඳටම පේනවා. පේනුනේ
ඔතන මොකක්ද? එතනින් එහාට අර වචන සම්බන්ධ කරන්න යන්න එපා. ඕක දිත්තේ දිට්ටමත්තන්ද, මුතේ මුතමත්තන්ද, විඥානේද, නාම රූපේද, ඕක කතන්දර එපා.
මම එතෙන්ට යනවා නෙමෙයි, මෙතන දැන් මට එළියේ තියෙන බව පෙනෙනකොට මේ ආයතනයකින් හැදුවයි කියලා එතනින් එහාට ඒගෙන
එතනින්
යන්නේ අවිද්‍යාවද?
ඔය එතනින් එහාට නෙමෙයි අපි හිතන්නේ. ඒක හටගත්තේ කොහොමද කියලා විතරයි. මීදුම පේනවනම් මීදුම හටගත්තේ කොහොමද? ඔක දැනගත්තේ චක්කායතනේ මනායතනේ. චක්කායතනෙට පුළුවන් ද මීදුම හදන්න, මනායතනෙට පුළුවන් ද මීදුම හදන්න. චක්කායතනෙට බෑ මීදුම හදන්න. එන හදලා තියෙන්නේ මනායතනෙන්. මනායතනෙන් හදපු ඒවා එළියද තියෙන්නේ හිත ඇතුලේද? හිත ඇතුලේ. ඒක එළිය දෙයක් කළේ අවිද්‍යාවෙන්. මෝඩකමටනේ. ඇච්චරයි පෙන්නන්නේ. එතකොට මීදුමේ සමුදයත් පෙන්නවා, නිරෝධෙත් පෙනිලා ඉවරයි. අවිද්‍යාව තියෙනකන් ওই මීදුම එළියේ තියේයි. අවිද්‍යාව නැත්තම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නෝන පිහිටයි. මීදුම උපදින එකක් නැහැ බාහිරේ. පැහැදිලිද? වෙන දේවල් ගැන හිතන්න එපා. ඔබ කරන්නකෝ, කරන්න පටන් ගන්න. බුදුහාමුදුරුවෝගේ සමුදය බලමින් ඉන්න කියලා නම් සමුදය පෙන්නමින් ඉන්න. සමුදය ධම්මානුපස්සීව ආයස්මින් විහෙරති. අපිට ඊට වඩා දෙයක් කරන්න අවශ්‍ය නැහැ.
මම මේ ඉක්මන් කෝච්චිය යනවා.
මූලිකයි පටන් ගන්න කියන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්නනේ. ඉතින් සමුදය පෙන්නන්න. මොනවාම හරි දෙයක් තියනවා නම් හටගත්ත කොහොමද කියලා පෙන්නන්න. ඒ පෙන්නන විදිහ තමයි මම ඔය හරි සරලයි ආයතන අඳුර ගන්න. ඊළඟට බලන්න කොයි ආයතනෙන්ද ඔබ හැදුවි. එතකොට පේනවා එක ආයතනයකටවත් හදන්න බෑ ඔය ඉදි තියෙන එක. ඔබ හදලා තියෙන්නේ මේ ආයතන ගැන සිහිය නුවණ නැති කමටම. සිහිය නුවණ පිහිටියනම් එළියේ ඒවා හටගන්නේ නැහැ. ඒ සමුදයයි නිරෝධයයි ඔබ පෙන්නලා දෙන එක මාර්ගය.
හරි, එතනට බොහොම පිං මේ ඒ ටික කර කර හිටියේ. මම බැලුවේ අර මොකද මංකඩවල හම්දුර කියන වගේ ට්‍රේන් එකට නැගලා ඒක ඇතුලේ දුවන දිවිල්ලක් එහෙනම් මන් දුවලා තියෙන්නේ. මේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා, දේශනා කළා තියෙනවා, මගේ හොඳම යාළුවා කායගත සතියයි කියලා. එතකොට කයක්වත් නැති තැනක මේ ආනන්ද මහරහතන් වහන්සේ කරපු කායගත සතිය
කය කය ඇයි කොහමද කියේ කයක් නැති තැනක කියලා?
ඒක තියෙන විදියක් එක්ක කරි
ආයේ එත නැත එකට පැනලා නේද?
අහා, ඒක හරි. නමුත් මේ අය එතකොට උන්වහන්සේ
සෝවන් වුණේ කොහමද? කය ඇසුරු කළොත්
ඒ රූපං උපාදාය.
ආ, රූපං උපාදාය. අන්න හරි. හරි, දැන් රූපං උපාදාය කරනවා එතන ඇත කියන්න ගිහින්. කය ඇසුරු කරනවා කය නෑ කියන්න ගිහිල්ලා.
අහ, ඔම් එතකොට කය ගැන කතා කරනවා.
හරි, දැන් කය
මොනසේ කියන කායගත සතිය
මොකක්ද? කායගත සතිය තමයි කායනුපස්සනාව කියන්නේ. කායනුපස්සනාව කියන්නේ මොකද්ද? සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන එක. කයක් තියෙනවා නම් සමුදේ හොයන්න, සමුදේ ධම්මානුපස්සී වෙන්න. ඒ කය හටගත්තේ කොහමද? ආයතන මුලාවෙන් කියන එක පෙන්වන්න. කය හටගත්තේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව තියෙනකම් කය තියෙනවා. අවිද්‍යාව තියෙනකම් වතුරේ බල්ලා ඉන්නවා. අවිද්‍යාව යෙදුන් නැත්තම් දැන් තියෙන කයද නැති කයද? නිරෝධ කයද? يعني ඉපදුන් නැති කයද? ඇත නැත එකද නු ඉපදුන් නැති ස්වභාවයද?
ඒක හටගත්තේ නැති ස්වභාවය වෙන්න ඕන. එතකොට මේ රහතන් වහන්සේ නමක් එහෙම හිතන්නේ මොකද?
නෑ, රහතන් වහන්සේ නමක් කතාවක් නෙමෙයි. කායගත සතිය කියන්නේ සමුදේ ධම්මානුපස්සීව ඉන්නවා. කායගත සතිය තියෙන්නේ කායනුපස්සනාව යටතේනේ. සතිපට්ඨානෙනේ. තමයි. එතකොට සතිපට්ඨාණි පටන් ගන්න කොහෙන්ද? සමුදේ ධම්මානුපස්සී. කයක් තියෙනවා නම් තියෙන්නේ මෙන්න මේ මුලාව හින්දා කියලා සිහියෙන් ඉන්නවා. ඒක තමයි මේ කරන්න කියන්නේ. කායගත සතිය කියන්නේ ඕක. කය තියෙනා නම් සමුදේ ධම්මානුපස්සීව ඉන්න. ඒ කය හටගත්තේ කොහොමද කියලා දකිමින් ඉන්න. එතකොට වරදින්නේ නැහැ. මම අපි හටගත්තේ කොහොමද කියලා නෙමෙයි බලන්නේ, කයට වෙන්නේ මොනවද කියලා බලානේ ඔය ඉන්නේ. ඒක කායගත සතිය නෙවෙයි. ඒක ආරම්භි පූර්ව ප්‍රතිපදාව. දැන් ආරේ ප්‍රතිපදාවේදී සමුදේ ධම්මානුපස්සී වෙන්න ඕන. කය හටගත්තේ කොහමද? එතකොට පේනවා මේ Nirodha කයක් නෙමේ හදලා ඇසුරු කරන්නේ. ඇත කියලා අරන් ඇසුරු කරන්නේ. අත්තිකායෝතිය 50 සතිපච්චපට්ඨිතා හෝති. එතෙන්ට ඒම සඳහා මාර්ගය තමයි කායගත සතිය. ඊට පස්සේ කායගත සතියෙන් ඉන්නවා කියන්නේ සමුදේ දකිමින් ඉන්නේ. ඒ වතුරේ බල්ලේ දකිනකොටම අපි සමුදේ දකිනවා. ආ මෙහෙම ඕඩකමට නේහි උපද්දලා තියෙන්නේ. එහෙම ඉන්නකොට එතනත කතා නෙමෙයි. මෝඩකම තියෙනකන් ඕක තියෙනවා. මෝඩකම නැත්තම් කතා කරන්නවත් බෑ. නිරෝධයි. නෝයේ ධර්මයන් තාව දකින්න.
මේ වතුරේ බල්ලා ඉන්නවා කියන තැන මේ අහන්නේ මෝඩ ප්‍රශ්නයක් බව මම දන්නවා. දැනගෙනම අහනවා. දැන් ඒ පෙනීම එතන දැන් අපි දන්නවා බල්ලෙක් නැති බව. ඒ වගේ පෙනීමක්ද පෙනීමේ කියන්නේ? පිටේ කියන්නේ.
බල්ලා කියන කය වතුරේ ඉන්න බල්ලා කියන්නේ කයක් නේ සිදු කරලා තියෙන්නේ. ඔබ ඇත්ත නොදන්න තාක් කල්. ඒතර ඒ කය හටගත්තේ මේ ආයතන මුලාවෙන් කියලා පෙන්නවා.
හටගත්තේ නැත්තම් ඒ වතුර ටික
හටගත්තේ නැත්තම් බලන්න දෙයක් නැහැ.
බලන්න දෙයක් නැහැ නේද? එතකොට මම ඉන්නේ දිත්තේ කියන තැනද?
ඒක හොයන්න එපා කියලා තමයි මම කියන්නේ දැන්.
sorry.
ඒක කියන්නේ. ඒක ප්‍රඥාව වැඩෙනකොට අවබෝධ වෙයි. ඒ කියන්නේ ඕක කරනකොට එතෙන්ට එයි. කියන්නේ අපි අවිද්‍යාවෙන් එකතු කරන් ටික එකතු කරන්නේ නැති වෙනකොට දිත්තේ දිත්ත නැත්තම් වෙනවා. නැතුව දිත්තේ දිත්ත නැත්තම් වෙලා අර ටික අයින් කරන්න බෑ. ඉස්සෙල්ලා අඳුර ගන්න ඕනේ දුක මොකද්ද, සමුදේ මොකද්ද, මේ හදන ලෝකේ මොකද්ද දුක. නෑ ඒකේ සමුදේ පෙන්වන්න කියලා ඉස්සෙල්ලා කියන්නේ. එතකොට Nirodhe සාක්ෂාත් වෙන දෙයක්. ඒවයි Nirodhe සාක්ෂාත් වෙනකොට ඉතුරු වෙන්නේ ditta කියන එක විතරයි. එතනින් එහාට හදපු ටික හැදෙන්නේ නැති වෙනවා. ତେර ඒකක් දකිනකන් ඔක තර්ක කළාට අහු වෙන්නේ නැහැ. ඒකේ දලා අදහසක් ගන්න තමයි බල්ලගේ උපමාව දෙන්නේ.
දැන් මම මේ ප්‍රශ්නය අහනවා, මේකක් ඒ වගේම වෙන්නේ නැති මේ පංච උපාදානස්කන්ධය කියලා කියන එක, ඒක ඇරුණම වෙන කිසිම දෙයක් නැහැ නේද?
වෙන තියෙන්නේ මොකද්ද කියලා කියන්න බලන්න.
සෝරි මං කතා කරා, මොකද්ද කිව්වේ?
ඒක ඇරෙන්න මොනවද තියෙන්නේ කියලා කියන්න බලන්න.
ඒ ස්කන්ධ පහ ඇරුණාම දැන් බුදුරජාණන් වහන්සේ කරනවා තමයි මේ ධාතු ආයතන, මේ ස්කන්ධ ධාතු ආයතන කියලා. එතකොට ධාතු කියන්නේ ස්වභාවයක්. ඒ ස්වභාවය හේතු කරගෙන එතකොට තියෙනවා අවිද්‍යාව තියෙනවා.
ස්වභාවය කියන්නේ මතක තියාගන්න එළියේ තියෙන ඒවා නෙවෙයි ඈ.
නෙමෙයි සම්පූර්ණයෙන්ම නෙමෙයි. එතකොට පංච උපාදාන පංච උපාදාන ස්කන්ධය එළියෙන් තියෙන එකේ කියන එකද මේ කිව්වේ?
එළියේ කිව්වහන්
කිව්වට නෑනේ එළිය නේද?
නෑ නෑ මං කිව්වේ එළියේ කිව්වහන් අජ්ජත්ත කියන එකත් අයිති. ඒ කියන්නේ අජ්ජත්ත බහිත දෙකම. හා එළියේ ඔය ඒ පනෝන ගතියමයි ස්කන්ධ පහ කියන්නේ. ඒක අපිට ඉතින් ඕක දැනට තේරුම් ගන්න පහසු වෙන්නේ රූපය. රූපය එක්ක අජ්ජත්ත එක්ක බහිද්ද. එතකොට දෙයක් කරලා ඉවරනේ. මේ දෙයක් කිරීමම අවිද්‍යාවෙන් කරන සංකාරයක්. ආයතන මුලාව නිසාමයි අජ්ජත්ත හරි බහිද්ද හරි කියලා දෙයක් පනවන්නේ.
ඒකත් රූප සංඥාවමයි නේද?
ඒක දැනට ඕන එකක් කියලා හිතා ගන්න දැන් දෙපැත්තෙන් තිබ්බොත් ඒක මෝඩකමට කරන දෙයක් කියලා පෙන්වන්නකෝ ආයතන මුලාවේ.
ඒක ඒ විදිහට හරි.
ඒකට දෙන නම එච්චර වැදගත් නැහැ. මෝඩ වැඩි මේකයි කියලා පෙන්වන්නකෝ. දෙයක් කරලා බාර ගන්න එක. ඒකට තමයි රූප උපාදානය කියන්නේ. අජ්ජත් හරි බහිද්ද හරි දෙයක් කරලා බාර ගන්න. ඒක එහෙමයි කියලා බාර ගන්න. එතකොට උපාදාන කරනවා. දැකීම කියන එකේ අජ්ජත් දෙයක්ුත් නැහැ බහිද්ද දෙයක්ුත් නැහැ. ඒ අපි අවිද්‍යාවෙන් පනවලා තමයි බාර අරන් තියෙන්නේ. තේරෙනවා.
ඔව් වැටෙනවද? එතකොට උපාදානයමයි මේ සියරම.
ඔව්. ප්‍රශ්න. ඔව්. ස්කන්ධ කියන්නේ උපාදානෙම තමයි. අපිට උපාදාන නොකර ස්කන්ධ ගැන කතා කරන්න බෑ. ඒකයි මේ රූපය පිරිසිඳ දකින්න කියන්නේ. රූපස්කන්ධයක් ගැන කතා කරනකොටම අපි අජ්ජත් හරි බහිද්ද හරි කරලා ඉවරයි. ඒක අවිද්‍යාවෙන්ම කරපු වැඩක්. ඒක දකින්න අපිට මේ මෝඩකමට පණෝන තැනින් පටන් ගන්න කියන්නේ. කයක් තියෙනවා නම් කය නැහැ කියන්න යන්න එපා. කය හැදුනේ කොහොමද? ඒකට කියනවා සමුදේ ධම්මානුපස්සී වෙන්න. කයක් තියෙන එක හොඳයි. තියෙනකොට නිදර්ශන කරන්න පුළුවන්. කයක් නැහැ කිව්වොත් එහෙම නිදර්ශන කරන්න බැරි වෙනවා. ඒ තියෙන එකෙන් පටන් ගන්න. තියෙන ඒවා හැම එකෙන් බලන්න. ආවක හටගත්තේ මෙහෙමනේ කියලා පෙන්න. මෙන්න මේ ආයතන මුලා වෙන්නේ ඔක හැදි. එහෙන් පෙන්නන්න. කය නැහැ කියන්න යන්න එපා. තියෙනවා නම් ඕක තිබ්බේ මෙන්න මෙහි ආයතන මුලා වෙන්නේ නැවත නෑ ඕක තිබ්බේ.
මට හිතෙනවා දැන් එහෙම ඔහොම කියනකොට මම ඒ එකම දැකගත යුතුව තියෙනවා උපාදානය කියනකොට ඔය අරගෙන ඔය උපාදාන කරගෙන නේද කියන එකත් මගේ හිතට වැටෙන්න ඕනද කියලා.
නෑ ඒවා හිතන්න එපා කියලාමයි මං කියන්නේ. ඒ දන්න ටික අමතක කරන්න. කරන්න ඕන දේ තමයි රූපයක් තියෙනවා නම් සමුදේ පෙන්වන්න ඔච්චරයි. හටගත් එක මොකද කියලා පෙන්වන්න. ඒ පෙන්වන්නේ ආයතන පැත්තෙන්. මෙන්න මේ ආයතන වල සිය නුවණ නැති හින්දා නේ ඔය එළිය එකක් බාරගත්තේ. ඒ දේ පෙන්නනවා විතරයි. ඒකට කියනවා සමුදේ ධම්මානුපස්සී වෙනවා කියලා.
අනේක වාරයක් පින් බොහොම
ස්තුතියි. මේ රවි මම ඔතනට පොඩ්ඩක් ඇඩ් කරන්නද? මේ මම අහපු බණක් ගැන මේ මම මේ බණක ඇහුවා මේ පිටව ඥාන මේ එනකොට සුතමේ ඥාන, චින්තාමේ ඥාන, ඊට පස්සේ භාවනාමය ප්‍රඥා කියලා කියන සුත්‍රයම දැන් අපි සමහර ඒවා කොච්චර හිතුවත් අර භාවනාව කරලා කරන්නේ නැතුව අර හිතලා විතරක් ගතිය තන් තියනවා. ඉතින් ඔක අර ආයතන වෙන් කරලා කරන්නම ඕන
නෝ ඒක හරි
දැක්ක පමණයි වාගේ ඒව ගැන අද
ඒ දැක්ක පමණයි එකට බලෙන් යන්න බෑ. ඉස්සෙල්ලා තීරුම් ගන්න ඕන සුතමේ ඥානය, ඒක ගැන කල්පනා කරලා චින්තාමේ ඥානය. ඊළඟට ඒ කල්පනා කරලා තීරුම් ගත්ත දේ දැන් භාවිතා කරන්න ඕන. එතකොට සිද්ධ වෙන දේවල් ඵලය ඒක අපිට බලෙන් මේ තර්කෙන් තීරුම් කළාට බෑ. ඒක ඒ භාවනාව තුලින්මයි ඒ අවබෝධයෙන් දැන් ඔන්න ඔය කිව්වා වගේ ඔය සරත් කිව්වා වගේ යන්න ඒ භාවනාව නොකරන තාක්කල් අපිට ඔය ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ආයේ ආයේ රවුමක් ගිහිල්ලා ආයේ යනවා මුලටම. ඒ යෙදීම තුල තමයි මේක දකින්න පටන් ගන්න. මේ කියන්නේ මොකද්ද? දැන් ඕක කියද්දි තේරුණාට තමන් ඒක ප්‍රැක්ටිකලි කරන්න ඕන, මේ කියන විදිහටම කරන්න ඕන. බුදුහාමුදුරුවෝ කිව්වේ සමුදේ ධම්මානුපස්සී වෙන්න නම් අපිත් ඒක කරන්න ඕන. අපි වෙන දේවල් කර කර ඉඳලා මේක තේරුම් ගන්න ගියාට තේරුම් ගන්න බෑ. මගනේ ඒකයි කායන මග්ග කියලා එකම මාර්ගය මේකයි කියලා බුද්ධ වචනය තියෙනවා නම් ඉතින් අපිට වෙන මාර්ග තියෙන්න බෑනේ. මේ කියපු දේ ටිකක් කරලා බලන එක තමයි කරන්න තියෙන්නේ. සමුදය ධම්මානුපස්සී වෙන්න. කයක් තියෙනවා නම් සමුදය ධම්මානුපස්සී වෙන්න. කය ඇත නැත කතාවක් නෙවෙයි. කය නැත කිව්වා කියන්නේ සමුදය ධම්මානුපස්සී වුණා නෙමෙයි. කයක් තියෙනවා නම් ඒක හටගත්තේ කොහමද? මෙන්න මේ හිඳ මේ ආයතන මුලාවන් නිසායි ඔය හටගෙන තියෙන්නේ කියන එක පෙන්නලා දෙන්නේ. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානයේ ධර්මතාවයක් තියෙනවා නේද? එතන එතනම අන්න විපස්සති කියන්නේ සමුදය ධම්මානුපස්සී වෙන එක. සමුදය ධම්මානුපස්සී වෙනවා කියන්නේ Nirodhe පෙන්නවා. Nirodhe තමයි සාක්ෂාත් වෙන්නේ. සමුදය පෙන්නන තරමට Nirodhe අවබෝධ වෙනවා. Nirodhe තර්කෙන් ගන්න බෑ. සමුදය පෙන්වීම තුලම එක එකට වචනයක් දෙන්නේ සාක්ෂාත් වෙනවා කියලා. පැහැදිලිද? අපි ඒක සාක්ෂාත් වෙන්න දෙනවා නෙමෙයි, ඒක මේ සාක්ෂාත් වෙන්න හරි නැතුව අපි ඒක බලෙන් දාගන්න යනවා. එහෙම කරන්න බෑ. ඒක මේකේ ඊයේ දෙන්න පටන් ගන්න. දැන් මං හිතන්නේ පැහැදිලි ඇති හැමෝටම නේද? කාට හරි පැහැදිලි නැත්නම් අහන්න පුළුවන්.
ආයතන දෙක වෙන් කරනකොට දැන් ඇහි හැකියාව වර්ණ සත්හනක් වෙන්නවා කියනවට වැඩිය ඇහි හැකියාව දැකීමක් කියලා, ඇහි කෘත්‍ය දැකීමක් කරන එක විතරයි කියලා බලන එකේ එතන පොඩි වෙනසක් තියෙනවා නේද? දැන් වර්ණ සත්හනක් කියවම මොකක්ද හරි අරගෙන ගත්තක් දැනෙනවා.
ඔව් ඒක හරි. නැකයිතෙන් අර අපි පියවරෙන් පියවරනේ යන්න ඕන. එකපාරටම දැකීම විතරයි කිව්වට ඕක තේරෙන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලා පටන් ගන්නේ ඇහැට පුළුවන් වර්ණ සටහනක් හදලා දෙන්න විතරයි. ඕක කියනකොට ඇහැක් තියෙනවා වර්ණ සටහනක් තියෙනවා. ඉස්සෙල්ලා පොඩි අර ඕක එළියෙන් තියෙන එක වැරදි කියලා පෙන්වන්න ඒ මට්ටම ඇති. හැබැයි ඊළඟට වර්ණ සටහන අල්ල ගන්නවා. ඒතර වර්ණ සටහන ඒක තමයි දැන් අර පද්මට මං කිව්වේ වර්ණ සටහන තියෙන්නේ කොහෙද? එහෙම කතාවකුත් නැහැ දැකීම කියන එක. දැකීම කිව්වහම ඊට වඩා තව සරලයි. දැන් ඕගොල්ලන්ට ඒ මට්ටම දකින්න පුළුවන් හින්දා තමයි දැන් කියන්නේ. ඇහැට පුළුවන් දැකීම විතරයි. දැකීම කියන එකේ වෙන මොකවත් නැහැ. වර්ණ සටහනක්වත් නැහැ. ඒවා අපි හිතලා දාපු ඒවා. එතකොට අර දිට්ඨ සුතමුත විඤ්ඤාත ක්‍රියා හතරෙන් ආයතන කෘත්‍ය අඳුරගන්න. ඇහැට පුළුවන් දිට්ට විතරයි, කනට පුළුවන් සුත විතරයි. අර මේ මේ අර පද්මා හොඳ කතාවක් කිව්වා, ඒක හරි වටිනවා. මේ මේ අර දිවෙන් දෙයක් කනකොට බලන්න, ඔයා කියපු ආයතන තුනම මුතට සම්බන්ධයි වනේ. සුවඳ දැනෙනවා මුත, රස දැනෙනවා මුත, කයට දැනෙනවා ඒ හපන ගතිය, ඒකත් මුත. එතන දිට්ඨ සුත කියන දෙක නිමේ යෙදුනේ මුත කියන ආයතන තුන. ඔන්න ඔය තුන ඔතන මේ මේ දකින්න පුළුවන් නම් හරි වටිනවා. එතකොට ඒ ඒක මුත කියන එකේ එන්න ඕන. මුත කියන එකේ අපි ඒ එකතු කරපු ඒවා එකක්වත් නැහැ. දැන් අපි හිතමු නාසයෙන් මුත කියන එක ගත්තොත්, අර කෑමට අයිති සුවඳ කියන එක මුත නෙමෙයි. ඒ කෑමයි සුවඳයි දෙක පනෝගෙන නාසයට දැනෙනවා කියන එක සුවඳක් නෙමෙයි, කෑමක් නෙමෙයි. ඒවා රූප, ඒවා අපි පනවපුවා. මුත කියන එක ඒවා මොකවත් නැහැ, දැනෙනවා විතරයි, දැනෙනවා විතරයි. රස කියන එක දැනෙනවා විතරයි. රස කියලා දෙයක් ඒක පනවපු එක. කෑම කියන එකත් පනවපු එක. රස කියන එක කියන්නේ දිවායතනය කියන එකට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. දැනීම කියන එකේ රසවත් නැහැ, කෑමවත් නැහැ, දිවක්වත් නැහැ. නාස ගහනායතනයටත් පුළුවන් මුත කියන එක දෙන්න විතරයි. මුත කියන එකේ මුත විතරයි, දැනෙනවා විතරයි. කෑමකුත් නැහැ, සුගඳකුත් නැහැ. ඒවා නැහැ කියන්නේ ඒවා අවිද්‍යාවෙන් පනෝපුවා කියන අර්ථයෙන් අපි පෙන්වන්න ඕන. ඒවා හැදුවේ අවිද්‍යාවෙන්. මුත කියන එකේ ඕව නැහැ මොකවත්. මුත කියන එකේ නැහැ කියනවා මිසක් අර ඉලිය නැහැ කියනවා නෙවෙයි. ඒවා පැනෙවි අවිද්‍යාවෙන්. මුත කියන එකෙන් සිහිය නොවන පිහිටියේ නැතිකම, ආයතන පිරිසෙන් දැක්කේ නැතිකම. එතන මේ හපන එක කාය ආයතනෙන් දැනෙන්නේ. ඒ හපන එකක් දැනෙනවා නේ, දැනීම මුත. ඊටු ටික අවිද්‍යාවෙන් එකතු කරලා තියෙනවා. ඔන්න ඔය ආයතන තුනේම අපි අවිද්‍යාවෙන් එකතු කරන ටික නවත්තලා මුත විතරයි මේ ආයතන තුනට පුළුවන් කිව්වොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ, දුක සකස් වෙන්නේ නැහැ. අයි ඒ තව ටිකක් එකතු කළේ දැන් ඕගොල්ලෝ මං හිතන්නේ හොඳ අවබෝධයක් තියෙන හින්දා ඔය දිට්ඨ සුත මත විඤ්ඤාත හතරෙන්ම ආයතන කෘත්‍ය අඳුර ගන්න පුළුවන්. ඊට වඩා මොනවා හරි එකතු කළා නම් ඔක අවිද්‍යාවෙන්ම එකතු කළේ. ඒක සංඛාරයක් දුකක් කියන ඒ දුක්ඛ සත්‍යය, ඒ සංස්කරණයම දුකයි කියන දුක්ඛ සත්‍යය පෙන්වන. ඒතර ඒක ඇති වුණේ ආයතන මුලාව නිසා. ඒක සමුදය. ඒක පෙන්නකොටම ඊටු ටික සාක්ෂාත් වෙනවා. ඒ සමුදය පෙන්නකොට නිරෝධය සාක්ෂාත් වෙනවා, අවබෝධ වෙනවා. නැහැ කියන එක නෙමෙයි, මේ අවිද්‍යාව නැත්තම් එහෙම දෙයක් ඉපදෙන්නෙම නැහැ, කතා කරන්න බෑ. ඒක ඒ තර්කෙන් කියන්න යනවා නෙමෙයි, ඕක නෑ 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 කියලා. අපි සමුදේ පෙන්නනවා විතරයි. සමුදේ හරියට දැක්කොත් නිරෝධය එතනම අවබෝධ වෙනවා. ඔක් කරලා බලන්නකෝ තව ටික. තෝවේ මට්ටම තේරුම් ගන්න බැරි කෙනෙකුට තමයි අපි අර ඇහැ ෆිසිකලි අරගෙන මේකෙන් මෙහෙම එකක් හැදෙනවා අර අපි චිත්‍රපටිය එහෙම උපමාවට අරන් මගේ 10 වෙනි පොතේ තියෙන. ටිකක් ඉතින් මේක පොඩි පියවරක් ඉස්සරහට තියන්න. ඒක එකක් තේරුම් ගන්න කෙනාට ඔක කෙලින්ම මේ මට්ටමින් පෙන්වන්න පුළුවන්. වර්ණ සටහන දක්වා යන්න ඕනත් නැහැ. දිට්ඨ කියන එකේ වර්ණ සටහන කතාවකුත් නැහැ. දැකීම කියන සිද්ධියට දකින දෙයක් අදාළ නැහැ. දකින්නේ මොකෙන්ද කියන එකත් අදාළ නැහැ. දිට්ඨ සුත කියන එකට අහන ශබ්දය අදාළ නැහැ, අහන කනක් අදාළත් නැහැ, සුත විතරයි. ඒ වගේ මුත කියන එකටත් ඒ අජ්‍යත්ත බහිද්ද දෙපැත්තයි තියෙන්නේ. විඤ්ඤාත කියන එකටත් එහෙමම තමයි. ඒක දැම්ම පටලෝ ගන්න එපා. අපි අර දිට්ඨ සුත මුත්ත තුනට අමතරව මේ එකතු කරලා තියෙන්නේ විඤ්ඤාත කියන මනසෙන් හිතපු දේවල් එකතු කරලා. අන්නේ එකතු කිරීම අවිද්‍යාවෙන් කරපු වැඩක් කියන එක විතරක් දැනට පෙන්නවා. ඔය ටික ටිකක් හිතලා ඒක ප්‍රායෝගිකව යොදන්න. සද්ද ඇහෙනකොට, රූප පේනකොට, ගඳ සුවඳ දැනෙනකොට, කයට දැනෙනකොට, වැඩිය වචන අවශ්‍ය නැහැ. ආයතන දෙකෙන් කරන්න, ආයතන වල මෙච්චරයි. එතනින් එහාට දාපු ඔක්කොම අවිද්‍යාවෙන් දාපුවා. ඒවට තමයි දුක කියන්නේ. මෙච්චරයි මතක් කරන්න. දැයි එහෙනම් අපි එතනින් අවසන් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.